තෙරුවන් සරණයි හැම දෙනාටම. සෙනසුරාදා දිනවල අපි පවත්වාගෙන යන මේ ප්‍රධාන සාකච්ඡාවට සම්බන්ධ මම හිතන්නේ දහමක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සම්බන්ධ වෙලා ඉන්නේ. නිවන් මාර්ගය හරහා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඒ මොකද්ද ඒ අර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඉතින් සාකච්ඡාව ආරම්භ කරන්න කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. ප්‍රශ්න තියෙනවද කාට හරි ඉදිරිපත් කළත් අපිට ඒ අනුව සාකච්ඡා කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි. ඔව් සනන්දම.
අපිට මේ ඉන්ටර්මෙ කතා කරන උපේක්ෂාව ගැන, උපේක්ෂාව කියන එක සමාජයක අහන්න ලැබෙනවා. මොකක් හරි අපිට මේ රාග සිතිවිල්ලක් නැත්නම් ද්වේෂ සිතිවිල්ලක් ආවොත් ඒක එහෙම ආව කියලා ඒක යටපත් කරලා, ඒක ගැන හිතලා ඒක යටපත් කරලා නැත්නම් වෙනත් මෛත්‍රී සිතවිල්ලකින් එක වෙනස් කරලා ඒ විදිහට බලන්න කියලා. ඒක ඒ වගේ දෙයක්ද මේ උපේක්ෂාවෙන් අපි අපේක්ෂා කරන්න කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් හොඳයි.
අපිට ගොඩාක් හිතෙනවා මේ අපේ කෙලෙස් ටික ඇලීම් ගැටීම් විතරයි කියලා. නැත්නම් රාග සිතුවිල්ලක්, දේශ සිතුවිල්ලක් එන එක විතරයි වැරද්ද, නැත්නම් ඒක තමයි දුක. ඒව නැතුව ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැනේ කියලා. ඇත්තටම දැන් විමුක්තිය හොයන අය දැක් ආග සිතයි දේශ සිතයි නැත්නම් ඇලීම ගැටීම දෙකෙන් ඒ පස්සේ හිත හදා යන එක තමයි දුකට හේතුව කියන එක. ඒගොල්ලෝ කලේ ඒ රාග දේශ නැතුව ඉන්න වැඩපිළිවෙලක යෙදෙන එක හිත දියුණු කරනවා කියලා භාවනා කරලා මේ සිල් රැකලා ඒවයිදී රාග දේශ දුරු කරන එක තමයි කලේ. ඉතින් එතකොට හිත ගොඩක් ඉහළට යනවා. يعني හිත උසස් සාමාන්‍ය කෙනෙකුට වඩා. ඒකට තමයි අපි දේව මට්ටම, බ්‍රහ්ම මට්ටම කියලා එහෙම එන්නේ. ඒගොල්ලන්ගේ රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි තුනී වෙවි ගිහින් අඩුම වෙලා යනවා. බ්‍රහ්ම මට්ටමට යනකොට රාගදේශ ඇති වෙන්නෙම නැහැ. ඒ තරමට ඒක තුනී වෙනවා, සියුම් වෙනවා. හැබැයි අපි අහලා තියෙන ඒ තැන්වල කල්ප ගානක් ඉන්න පුළුවන්. ඒ තරම් බලවත්. ආපහු නැවත තුන් ලෝකේ නැත්තම් 31 තලයේ ඕන තැනක නැවත උපදින්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙ හිටියත් සතර අපායේ නැවත උපදින්න පුළුවන්. ඒ 31 තලයේ එහාට මෙහාට යෑමක් තියෙන්නේ ඒ සසරෙන් එතර වීම කියන එක නෑ. මේකෙදී අපි අර උපේක්ෂාව කිව්වහම අපිට ගොඩක් වෙලාවට අය ඇලීම ගැටීම දැනෙන්නේ වේදනාවක් එක්ක. ඒ කියන්නේ දුක් වේදනාවක් එනකොට ගොඩක් වෙලාවට ගැටෙන. සැප වේදනාවක් එනකොට ඇලෙනවා. කරන්නේ සුඛ වේදනා දුක්ඛ වේදනා කියලා ಜಾති දෙකක් කියන්නේ. ඔය දෙකටම නැති වේදනාවකුත් තියෙනවා. ඒක දුක්ඛම අසුඛද කියලා කියනවා. ඒක තමයි අපට සාමාන්‍යයෙන් අහුවෙන්නේ උපේක්ෂාව විදිහට. මේක මම හිතන්නේ චූල වේදල්ල සූත්‍රයේදී අර අහන ප්‍රශ්නවල වේදනා කීයක් තියනවද එහෙම කියලා ඒ වයිදී ওই වේදනා විස්තර කරගෙන යනවා. ඊළඟට ඒ වේදනාවල අනුසය මොකද්ද කියලා අහනවා. ඒ සුඛ වේදනාවේ තියෙන්නේ මොන අනුසයද? රාගානුසය. රාගය තමයි අනුසය වෙලා තියෙන්නේ. ඊපස්සේ රාග සිතුවිලි තමයි එන්නේ සුඛ වේදනාවට. දුක්ඛ වේදනාවේ අනුසය වෙන්නේ පටිඝානුසය. පටිඝ ගැටෙන බව. පටිඝානුසය. ඊළඟට අපි අර මෙදහත් කියලා හිතන සැපත් නැති දුකත් නැති අදුක්කම අසුඛ කියන ඒ දෙකටම වැටෙන්නේ නැති එකේදී අනුසය වෙන්නේ එතනදී කියනවා අවිජ්ජා අනුසය. අනේ එතන බලන්න හොඳට ඒ අවිද්‍යාව යෙදෙන. මේක අපේ අර සාමාන්‍ය ජීවිතේ තේරුම් ගන්න උපමාවක් ගත්තොත් මම අර වතුරේ හැදෙන බල්ලා බල්ලෙක් වතුරට එවිලා හිතනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. එයා මුලින් ඒ තව බල්ලෙක් හිටියොත් මොකද වෙන්නේ? බුරනවා හරි වල් ගෙවනනවා හරි. කො ගැටෙන්න තරහ ගන්නවා එහෙම නැත්නම් යාළු කරගන්න වල් ගෙවනවා. ඔය දෙකයි. ඒ කියන්නේ පටිඝානුසයයි රාගානුසයයි යන්ව තරහ ගන්න පුළුවන් රාගමය සිතිවිලි එන්න පුළුවන් කල්පනා. හැබැයි අපි හිතමු දැන් අපිට ඇහෙන් දැකලා අරමුණක් හම්බුණත් ඔහොම තමයි. කෝ සැප වේදනාව පැත්තෙන් යනවා නැත්නම් ඒ ගැටෙන දුක් වේදනාව ගැටෙන ඒ ඔය දෙක අනුර යනවා. අපි හිතනවා දැන් භාවනා කරන කෙනෙකුට වෙන්නේ අරමුණක් හම්බ වුණාට ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ මට්ටමට එනවා. අර බල්ලත් අපි කරන භාවනා කළොත් එහෙම අන්තිමට කියයි අර බල්ලෙක් හිටියට මට ප්‍රශ්නයක් නැහැ ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. වතුරේ බල්ලෙක් ඉන්නා මට දැන් තරහ යන්නේ නැහැ. මට දැන් රාග සිතුවිල්ලක් එන්නෙත් නැහැ කියන මට්ටමකට එන්න පුළුවන් භාවනා කරලා. ඒක තමයි ඒ විමුක්තිය හොයන අය කරන්නේ. එතකොට දුකක් නැහැ කියන තැන තමයි ඒගොල්ලන්ට අත්දකින්න දුකක් නැහැ. ඒකද රාගෙත් නැහැ ද්වේෂෙත් නැහැ. ඒ දෙකම තුෙන්නේ නැත්නම් හරි දුකෙන් එතර වුණා කියලා හිතෙනවා. මේක හරි වැදගත් තැනක්. මොකද භාවනා කරනකොට ඉස්සර තිබු විදිහට දැන් තරහ යන්නේ නැහැ. ඉස්සර විදිහට දැන් රාගසිතුවිලි එන්නේ නැහැ කියලා හිතනකොට හිතනවා මේ මාර්ගය වැඩෙන්නේ කියලා. ඒ මාර්ගයක් වැඩුණාට ඒ වැඩෙන්නේ ලෝකෙට අයිති මාර්ගය මිසක් ලෝකෝත්තර මාර්ගය නෙවෙයි. මොකද අර උපේක්ෂාවේ අවිද්‍යාව තියනවා කියන එක පේන්නේ නැහැ. උපේක්ෂාවේ අවිද්‍යාව තියෙනවා යෙදෙනවා කියන එක පේන්නේ නැහැ. ඒ කියන්නේ දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ කියන එකට හිත දිනු කරන කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා පිළිගැනීම තුළ අවිද්‍යාව යෙදෙනවා කියන එක දකින්න නම් ලොකු ඥානයක් ඕන. ඒ කියන්නේ මුලාව තියනකන් ඒක ඇත්ත කියලා නිබාරගන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ නැති වුණා. ඒ ලෝකයට අහු වෙලා මොකද අවිද්‍යාව යෙදිලා අවිද්‍යාව නිසා සංඛාරය යෙදිලා අනේ එතන හොඳට තේරුම් ගන්නවා මේක අපිට ඇහැට පේන ඕන දෙයක් තියෙනවා කියන මට්ටමේදී ඒ අවිද්‍යාව යෙදිලා එළියේ තියෙන ඕන එකක් වෙන්න පුළුවන් තමන්ගේ ශරීරය වෙන්න පුළුවන් ඒ ඇහැට පේනවා වගේ ආයතන හයෙන් ඕනම අරමුණක් ගැනීම තුළ මොකද වෙලා තියෙන්නේ? අවිද්‍යාව යෙදිලා. දැන් ගොඩක් අය හිතනවා මේ පළවෙනි සිතේ වැරද්දක් නැහැ ඊට පස්සේ ඕකේ ඇලෙන ගැටෙන එකයි වැරද්ද කියලා. ඒක බුදුදහම නෙවෙයි. මතක තියාගන්න. ඒක අය දහම කියා දෙන අයත් ගොඩක් වෙලාවට මං හිතන්නේ වැරදි අර්ථකථන දෙනවා. මේ පළවෙනි සිතේ වැරද්දක් නැහැ ඉතුරු ටිකයි වැරදි කියලා. සමහර විට අභිධර්ම චිත්ත වීති කතා කරනකොටත් සමහර විට ඒ වැරද්දගෙන කියනවා. ඒවට වෙන වචන දීලත් පැහැදිලි කරන්න යනවා. ඒ පළවෙනි සිතේ වැරද්දක් නැහැ ඊට පස්සේ වැරද්ද කියලා. එහෙම එකක් බුදුදහමේ සඳහන් වෙන්නේ නැහැ. අපි අපිට වැටහෙන විදිහට ගැළපීමකින් තමයි මේ විදිහට කියන්නේ. ඒතකොට ඒකෙදි එක්ක පළවෙනි සිත උපේක්ෂා සහගතයි කියනවා. එහෙම නැත්නම් ඒක චේතනාව යෙදිලා නැහැ හින්ද කර්මයක් කියන. එහෙම නැත්නම් ඒක විපාකයක් කියන. ඔය මේ චක්කු විඥාන සිත එහෙම වරදන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මේවා ඇත්තටම ඒ බුදු කෙනෙක් පෙන්වලා දෙන අර්ථද කියලා බොහොම නුවණින් විමසන්න ඕනේ. අපිට අර නිකන් දැනුමට ගලපන්න නම් ඒවා ගැලපෙනවා. ඒ වුණාට අර ඊතර වෙන දහමද මේ බුදු කෙනෙක් පෙන්වන ධර්මද කියන එක ගොඩාක් නුවණින් විමසන්න ඕන. මොකද ඒකෙදි ගොඩක් වෙලාවට දානවා ඕක උපේක්ෂා කියලා. අර සිත් වර්ග කරනකොටත් උපේක්ෂා සහගත කියලා එහෙම වර්ග කිරීම තියෙනවා. ඒක ඒක හරි සරලයි හිතන්න පුළුවන් කෙනෙකුට වැටහෙන. එතනම තමයි වැරද්ද තියෙන්නේ. ඒක ඊතර වීම නෙවෙයි කියන්නේ. ඒ උපේක්ෂාව අපිට දැනෙන උපේක්ෂාව අර කෙලෙස් වලට සාපේක්ෂව බොහොම උසස්. මොකද ඒකේ රාග ද්වේෂය දෙන්නේ නැහැ. සාමාන්‍ය සිතකට වඩා උසස්. හැබැයි ඒකෙන් යන්න පුළුවන් බ්‍රහ්ම ලෝක මට්ටමට විතරයි. ඈතර වෙන්න නම් බෑ. ලෝකෙන් ඈතර වෙන දහම එහෙම නැත්තම් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය එතනෙ දෙන්නේ නැහැ. උපේක්ෂා සිතක් හදාගෙන හිටියට ඒක චූල වේදල්ල සූත්‍රය බොහොම පැහැදිලි. අදුක්කම අසුක්ක කියන එකේ යෙදෙන්නේ අවිජ්ජා අනුසය. අවිද්‍යාව යෙදෙන්නේ. එතකොට මේ අවිද්‍යාව තියෙන තාක්කල් ඒ සංසාරේ යනවා. ඒ පැත්තෙන් ඒ කියන්නේ අපේ මෝහය කියන එක මුලාව කියන එක යෙදෙනවා. ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. එහෙම නැත්නම් අර ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එකට ඇවිල්ලා නැහැ. ඒකට එයා උත්සාහ කරන්නේ ඇලීම ගැටීම නැතුව ඉන්න විතරයි. ඇලීම් ගැටීම නැතුව ඉන්න විතරයි. මොකද එයාට මේ මෝහය කියන එක දකින්න බැහැ. අතෙන්දි හිතනවා මේ වෙඩෙන්නේ බුදුහාමුදුරු පෙන්නපු මාර්ගයේ කියලා. ඒ ඒ ඒකෙදි හිත සංසුන් වෙනකොට ඇලීම් ගැටීම මේ සිතුවිලි නැතුව ඉන්නකොට හිතනවා දැන් වෙඩෙන්නේ මාර්ගයේ කියලා. බැයිද නුවණින් හොයන කෙනා තේරුම් ගන්න ඕන දැන් එහෙම කරපු අය බුදු කෙනෙක් පහළ වෙන්නක් කලින් හිටියා. ධ්‍යාන වඩපු අය. ඒගොල්ලෝ ඊතර වෙන මාර්ගයට වැටුන්නේ නැහැ බුදු දහම අහලා තේරුම් ගන්නකම්. ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. තව විදිහට කිව්වොත් ඒ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන ඥාන හතර ආවේ නැත්තම් උපේක්ෂාවෙන් හිටියට මේ ඊතර වෙන මාර්ගයට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ලෝකයට අනුව සාපේක්ෂව හුඟා ඉහළයි හිත දියුණු කිරීම. ඒකට ඒ පැත්ත තමයි නිකන් මතු කරන්න තියෙන්නේ. ඒකට දහම හොයනකොට ඊතර වීමේ අර්ථෙන් හොයන්න ඕනේ. Tamanta අදහසක් වෙන අර්ථෙන් නෙවෙයි. විමසනකොට ඒ විමසීමේදී ප්‍රඥාව දිනු වෙන විදිහට විමසන ප්‍රශ්න කරන දහම අහන්න ඒකේ ප්‍රශ්න කරන කියන්නේ තෙරුවන් සරණයි. නැගෙන ගැටලු තියනවා නම් අහන්න පුළුවන්.
තෙරුවන් සරණයි සර්. ඒතර පැහැදිලි කිරීමක් කරා බුදුමා මේ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ සිත් සාමාන්‍ය ප්‍රකාශ කරන ප්‍රභාස්වර නැත්නම් සිත කෙලස් නැහැ කියලා ඊට පස්සේ ඒක මන ධර්මයක් මනෝවිඥාණය වුණාන් පස්සේ තමයි මේක කෙලෙස් සහගත පත්තරපත් වෙන්නේ කියන එක වක්රට මම අහලා තියෙනවා. ඔබතුමා පැහැදිලි කරා විදිහට ඒක බුද්ධ ධර්මයට අනුව නෙමෙයි කියන අදහසක් ආවා. සමහර දෙනෙකුට ප්‍රබස්සර විදං චිත්තං කියලත් ඉදලා තියෙන තැන තියෙනවා. ඒකට එතන ඒක කොහොමද අපි සලකන්න ඕනේ කියන කොට අපෝ පැහැදිලි කරන්න පුළුවන් නේද?
ඒකයි කෙලෙස් නොයෙදෙන සිත ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වරයි කියන්නේ අපි හිතන මේ ආලෝකය නම් නෙවෙයි. ඒකත් මතක තියාගන්න. අද භාවනාවකින් සමාධියකින් මතුවෙන ආලෝකය ගැන නෙවෙයි ඔය කියන්නේ. ඒ ආලෝකෙත් අවිද්‍යාව යෙදිලා තියෙනවා. තමන්ට හම්බ වෙන දෙයක් වෙන තාක්කල් අවිද්‍යාව යෙදිලා තියෙනවා. ඒකට මේ කෙනෙක්ට හම්බ වෙන දේවල් ගැන නෙමෙයි ලෝකෝත්තර දර්ශනයේදී කියන්නේ. කෙනෙක්ට ලැබෙන දේවල් ගැන නෙවෙයි. ඊතර වීමක්. ඒ සිතේ සිතෙන් ඒ අවිද්‍යාව නොයෙදෙන සිත ප්‍රබස්සර. හැබැයි රාග දේශ නැති සිත ප්‍රබස්සරයි කියන එක නෙවෙයි ඔය කියන්නේ. ඒ අධ්‍යාව තියෙනවා අපට. ඒකේ අර මූලික සිත කියනකොට ඔය චක්කු විඥානය කියනකොටම හිතන්න බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා තියනවද චක්කු විඥානය වැරද්දන්නේ මනෝ විඥානය විතරයි වැරදි කියලා. අර මායූපමංච විඥානං කියනකොට දැන් විඥානය උපමා කරනවනේ මායාවකට මායාකාරයක් කියලා. එතෙන්දි කියනවාද චක්කු විඥානය මායාකාරය නෙවෙයි මේ එක විඥානයක් විතරයි මායාකාරය. එහෙම කිසිම දේශනාවක තියනවා නම් එහෙම මේ ගත්තට කමක් නැහැ. සූත්‍රවල නම් එහෙම හම්බ වෙන්නේ නැහැ. අපට චක්කු විඥානය නිර්දෝෂයි වැරද්දන්නේ මනෝ විඥානය විතරයි වැරදි කියලා කොහෙවත් අපිට මන් දන්නේ මට නම් හම්බ වෙලා නැහැ. ඒ පෙළදහමේදී ඒක අපිට තෝරගන්න බැරි හින්දා අර ගලපන්න යනවා. එතෙන්දී තමයි එන්නේ රහතන් වහන්සේට චක්කු විඥානය තිබුණා මේ කියලා හැම ගලපන්න. ඒකට වෙනම චිත්ත වීතියක් හදනවා, පටිච්ච උපාදයක් හදනවා. ඒවනම් කොහෙන් ආපු ඒවද කියලා ඉතින් නොනින් විමසන්න වෙනවා. ඒ තමන්ට අර්ථය ගලපන්න ඕන වුණාම කරන දේවල් කියන එකයි සාමාන්‍ය මට්ටමින් කියන්න තියෙන්නේ. ඉතින් තමන්ට දෙයක් ලැබෙනවා. අන්න එහෙම දහම හොයනකොට තමයි මේ වගේ දේවල් වෙන්නේ. දහම මේ ප්‍රඥාවත් එක්ක ඥානය අවදි වෙන විමසීමේදී තේරුම් ගන්න ඕන තමන්ට ලැබෙන අර්ථයක් පස්සේ නෙමෙයි මේ යන්නේ. අපට වටහා ගන්න නෙවෙයි මේ යන්නේ. ඊතර වෙනද කියන පැත්තෙන් ඉතින් ගාක් අපි සිටිය මතවල තමයි ඉස්සර මූලිකව දහම හොයනකොට. ඒ ඉතින් ඇහැ වැඩ කරන එක සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ නෙමේ කෙලස් හදාගන්නේ කියලා. එතෙන්දි බලන්න ඇහත් පිළි අරන්, රූපෙත් පිළි අරන්, චක්කු විඥානෙත් පිළි අරන්. ඒවයි බැසගෙන ඉවරයි. කියන්නේ අජ්ජත් බහිද්ද වෙන් කරගෙනම ඉවරයි. ඕකමනේ පස්සේ කියන්නේ තින්නම් සංගති පස්සෝ කියන්නේ. ඒකට පස්සේ කියන එකේ වැරද්දක් නැහැ කියලා ඔය කියන්නේ. එතනම ස්පර්ශයේ තේරුම් අරගෙනත් නැහැ, ස්පර්ශ සමුදේ තේරුම් අරගෙනත් නැහැ, ස්පර්ශ නිරෝධයේ තේරුම් අරගෙනත් නැහැ. ඒ කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨියට ඇවිල්ලා නැහැ කියන එක. චක්කුඥානය කියනකොට ස්පර්ශයන් නැතුව චක්කුඥානයක් කතා කරන්න පුළුවන්ද? බැහැනේ. ඇහැයි රූපෙයි චක්කුඥානයි. චක්කු සම්පස්ස එකට සම්පත්‍යක් සම්පස්සජ වේදනා කියන එක නවතිනවා. වෙන්න බෑනේ ඒ ලෝකය. මදුපිණ්ඩික සූත්‍රය ගත්තොත් චක්කුන් වේ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති ප්‍රස්ස. ඒ සිද්ධිය වුණා නම් අර ප්‍රපංච සංඥා සංකල්ප සමුදා චරಂತಿ කියන තැනට යනකම් යන චක්කු විඥානය රූපේ අතීත අනාගත පච්චුප්පන්නේසු ඒ ටික සිද්ධ වෙනවා. ඉතින් ඒ ප්‍රපංච සංඥා සංකල්ප සමුදා චරಂತಿ ඕකනේ ලෝකය කියන්නේ අවිද්‍යාව හදන එක කියන්නේ ප්‍රපංචිතයි. මද ඊට පස්සේ කියන ටික දෙකේ කියවන්නේ චක්කුස්මින් සති රූපේ සති චක්විඥානේ සති කියන එකයි චක්කුස්මින් අසති රූපේ අසති චක්විඥානේ අසති කියන දෙකයි නැතුව අර මුලයිකෙන් විතරක් නවතිනවා. මොකද ඊටු ටික තේරෙන්නේ නැහැ. දැනුමට ගලප ගන්න බැහැනේ. එක එක විදිහට ප්‍රශ්න කරනකොට හිර වෙනවා. අනිත්‍යකට යන. ඊට අරගේ ඒ සූත්‍රවලත් කෑල්ලක් අරගෙන ඒක විතරක් තියාගෙන ඉන්නවා. එහෙම බෑ. ඒ මුළු සූත්‍රෙම ගන්න ඕන ඒක. විමසන කොට. නැත්නම් අපේ දැනුමට ගලපීමක් විතරයි වෙන්නේ. දහම් දැනුම නෙමේ ඒ දහම දැකීම කියන පැත්තට යන්න ඒවා ප්‍රශ්න කර කර විමසන. කවුරුත් කියන දේ පිළිගන්න නෙමේ ප්‍රශ්න කරන්න. තර බලන්න ඒ එහෙම සමහර විඥාන වෙන් කරලාද අර උපමා දෙන්නේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට ඒ උපමා පහ දෙනකොට රූපේ වෙන පිටකට උපමා කරනවා නේ. වේදනාව දී බුබුල සංඥාව මිරිඟුව නරවද සංකාර කෙසෙල් කන්දකාර ටුව වගේ විඥානේ මායා කියන ඒක උපමා දෙද්දී අර මූල සිතේ තියෙන ඔය පහ ඒවට උපමා වෙන්නේ නැහැ. ඊට පස්සේ සිත් විතරයි උපමා කරන්නේ කියලා එහෙම දහමක් තියනවාද? ඒක නුවණින් විමසන්න. සමහර විට එහෙම කියලා අපිට පරිවර්තනවල නැත්නම් විස්තර කිරීමල අහන්න ලැබෙන්න පුළුවන්. අද ඒ විස්තර කිරීම මිසක් මූලික බුදු කෙනෙක් මතු කරන්න හදන අර්ථයද කියන එක නුවණින් වෙනසක්. එහෙම අර්ථය වුණා නම් මේකට ගැළපෙනවා. කියන තැන ඒ කියන්නේ Taman දන්න තැන ඉඳන් තව විනසන්න ඕන. ඒ විමසීමට යන්න. ඒ තමයි මේ සාකච්ඡා කරන්න ඕන. ඒ ඥානයට අහු වෙන තැනදී එක තැනකට ගැලපිලා තව තැනකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමනම් ඒක දහම නෙවෙයි. මම ඊයේත් අපිට ආරණ්‍ය ස්වාමීන් වහන්සේ නමක් ගහුණා ඊයේද පෙරේදද බොහොම හොඳ මේ ඉතින් උන්වහන්සේ මුලින්ම ඇහුවේ මේ සම්මාදිට්ඨි 16ක් ගැන කියනවා. දැන් මොකක්ද මේ කියලා 16 ආකාරයක් තියෙනවද සම්මාදිට්ඨි? එහෙනම් 16 ආකාරයක් සම්මාදිට්ඨිය නැහැ. ඒ 16 ආකාරයෙන්ම සම්මාදිට්ඨිය ලබා ගන්න පුළුවන්. සම්මාදිට්ඨිය ලැබුණොත් ඒක ඔය හැම පරියායයටම ගැලපෙන්නවා. එක තැනකට ගැලපිලා තව තැනකට ගැලපෙන්නේ නැත්නම් ඒක කවදාවත් සම්මාදිට්ඨිය වෙන්නේ නැහැ. එතන කියන්නේ දහම් දේශනාවට සූත්‍ර දේශනා බුදු කෙනෙක්ගේ දේශනාවල එක තැනකට ගැලපිලා තව තැනකට ගැලපෙන්නේ නැත්නම් එතනින්ම තේරුම් ගන්න මේ බුදු කෙනෙක් මතු කරන්න හදන දහම නෙවෙයි කියන එක. ඒ එතෙන්දි තමයි ඉතින් ප්‍රශ්න කරන්න ඕන. ඒ ප්‍රශ්න කරනකොට තමන්ට පේනවා ඒ තමන් ඉන්න මතේ මේ ලෝකෝත්තර දහම වෙන්න බෑ කියන්නේ. ලෝකෙට අයිති මේ විදිහට ඒවා වෙන්න පුළුවන්. එතකොට ඒක තර්ක කර කර ඒවයි පද ටික අරගෙන මේකයි ඕකේ තේරුම කියලා අර පද පරම පැත්තෙන් තර්ක කරන්න පුළුවන්. හැබැයි සත්‍ය හොයන කෙනාට පේනවා මෙතන වැරද්දක් තියෙනවා. මේක වෙන්න බෑ මේ බුදු කෙනෙක් මත. කියන පැත්තෙන් තව තව විමසනවා. ඒ කල්යාණ මිත්‍ර ඇසුරු කරන තුලින් තමයි අර ප්‍රඥාව එක ආහාර ලැබෙන. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සේ ඉදර බොහොම පැහැදිලි ඉදර මම හිතන්නේ මන්ත්‍ර දෙපිච්ච ලොකු වැරදිපත්යක් මම ඒක තේරුම් අරගෙන තිබුණේ උඟක් කලාවට අර අපිට තියෙන ප්‍රභාස්වර චිත්තයක් තමයි මුලින්ම ඒක අපි අපේ තියෙන කෙලෙස් නිසා නැත්නම් අපේ තියෙන ආශ්‍රය ධර්මයන් නිසා ඒක අපි ඇලීම් ගැටීම් නැත්නම් ඒ පැත්තට යොමු වෙනවා. තවතත් මේ නව කර්මයක් හදා ගන්නවා. මේ නව කර්මයක් හදා ගැනීමෙන් වළකින්නත් පුළුවන්කම තියෙන්නේ මේක ප්‍රභාස්වර සිතක් ඇති වෙනවා තේරුම් අරගෙන ඒ තත්ත්වෙට සිත පිරිසිදු කර ගැනීමයි කියන එක. ඒක වැරදිපත්යක් කියන එක මට ඔබතුමාගේ පැහැදිලි කිරීමෙන් තේරෙනවා.
ප්‍රනන්ද මහත්මයා එහෙම පෙළ දහමේ එනවා. ඔය විස්තර කිරීමේ තමයි වැරද්ද තියෙන්නේ. පදස්වරං ජං වික්කේ චිත්තං එහෙම එහෙම ඒ දේශනාව තියෙනවා. එහෙම නැහැ කියනවා නෙමෙයි. ඒක අපි හිතනවානේ මූලික සිත ප්‍රභාස්වරයි ඒකේ කෙලෙස් නැහැ මේ ආගන්තුකව එන කෙලෙස් උපකෙලෙස් හින්දා කිලිටි වෙලා ආගත්ත මට පාළි පරිත් මතක නැහැ උපක් කිලිට් එන මොනවාම ඒව නිසයි මේ අපිරිසිදු වෙන්නේ ඒ හින්දා අර ප්‍රභාස්වර ගතිය නැති වෙනවා දැන් ඕක අපි සිංහලෙන් කියනකොට එන අර්ථය වැරද්ද මේ පෙන්වන්නේ නැතු ඒ පාළිෙන් මතක කරන්නේ එක ඒ වරදක් නැහැ ඉතින් තේරුමේ වැරද්දයි මේ මතු කරන්නේ. ඇයි? දැන් පටන් ගන්නකොටම හිතන්නකො. අපි හිතන්නේ කොහොමද සිතේ මුල් අවස්ථාව හරි ප්‍රභාස්වරයි. කෙලස් නේ. දැන් ඔන්න ඔහොම කියනකොටම වැරදිලා නැද්ද බලන්න.
ඔව් ඇත්තටම අපිට එහෙම
සිතේ මුල් අවස්ථාව හරි ප්‍රභාස්වරයි. ඒ කියන්නේ කෙලස් නේ.
ඔය අපිට අල්ලන්න පුළුවන් සිතක් නෙවෙයි.
ඔව් අල්ලන්න පුළුවන් කියන්නේ ඒ කියන්නේ දැන් අපි සිත කියලා දෙයක් එතනම බාර අරගෙන පළවෙන්නේ. හරි? ඔව් සිත කියලා මොකද්ද ස්වභාවය පිළි අරගෙන ඒක ගැනනේ කතා
කරන්නේ.
ඔව්. ඒක වෙන්නේ නැති ඔබතුමාට අල්ලන්න පුළුවන් කියන්නේ අපි අල්ලනවා කියන එක නෙමෙයි. ආයතන වලට ගෝචර වෙලා නේද?
ඔව්.
ඒ කියන්නේ ආයතන වලට ගෝචර වෙලා කියන්නේ සිත ගැන කියන විඥානයක් හිතදිලා නේද?
එහෙම.
සිත ගැන දැනුවත් වෙලා නේද? දැන් සිත කියලා මොකද්ද සිද්ධියක්
නැහැ. එහෙම.
ඒ දැනුවත් වීමම තව විඥානයක්. ඒකත් මතක තියාගන්න.
ඔව්.
අපේ විඥානයට අහු වෙන සිත.
හරි.
ඔව්. එතෙන්ට ගිහිල්ලා එක පැත්තකින් දෙවෙනි එක තමයි කාටද ඒක හම්බ වුනේ කියන එක මම නේ සිත ගැන දැනගෙන තියෙන්නේ
නේද
ඒකත් කියලා ඒ පැත්තෙන් හිතන්න පුළුවන් ඊළඟට ඒ සිත ගැන දැන් විස්තර ටිකකුත් කියනවා ඔය සිත ප්‍රභාස්වරයි මේ පිටින් එන ඒවා හින්දා තමයි ඔක අපිරිසිදු සිත කියන දේ අපි දන්නේම නැතුව දෙයක් කරගෙන ඕක තමයි මම අර වතුරේ බල්ලා කියන උපමාවට ගන්න.
ඔව්.
දැන් ඔතන බල්ලා හැදිලා ඉවරයි. බල්ලා කියන්නේ ස්වභාවයක් අපේ ස්වභාවයේ ස්වરૂපය කියන එක හැදිලා ඉවරයි. ඒක තමයි අපි රූපය. රූප කියන මට්ටම. ඒ රූපේ බැසගෙන අපි ඒක ගැන කතා කරමු. ඊට පස්සේ ඒකෙන් නිදහස් වෙන්න කතා කරනවා. ඒක තිබුණොත් ඕක දුකයි කියන තැනට යනවා. කියන්නේ ඒ රූපය කියන එකේ බැසගෙන ඉවරයි ඕතෙන්ට එනකොට. අර රූප කිව්වට ඕක තේරෙන්නේ නැහැ සිංහල රූප. ඇයි ඇහැට පේනවා විතරනේ රූප කියලා ගන්න. එහෙනම් මේ බුදුදහමේ ස්වરૂප කියන මාක්ක. ස්වરૂප සිත කියන ස්වરૂපයක් දැන් ඇවිල්ලා නේ. අපිට කතා කරන්න රූපය ඒකම අර වතුරේ බල්ලෙක් වගේ ඒක උපමාවක් නේද තේරුම් ගන්න. ඒ අපට අහු වෙන දේ ස්වභාවය කියන එක මේ ඉතර වෙන දහන් දේ يعني මට මේ සාමාන්‍ය අදහසක් ගන්න මම කියන්නේ ඒ වතුරේ බල්ලගේ උපමාව වගේ. එතකොට එයා හරි සිල්වත් කිව්වා වගේ තමයි අර ඒක හරි ප්‍රභාස්වරයි. කෙලස් නැණි කියලා අපි කියන්නේ.
තේරෙනවද? ඔව්.
ඉතින් ඒ ඔහේ මතෙන් ගිහාම වෙන්නේ මොකද්ද? අර උපදිනකොටම පොඩි ළමයා නැත්තම් මව් කුසේ ඉන්න සිත. ඒක හරි ප්‍රභාස්වරයි. කෙලස් ආගන්තුක වෙවිලා නැහැ නේද? එහෙම විස්තර කිරීමුත් එනවා ඔහොම ඔහොම ගිහිල්ලා. අපි බණ කියන හාමුදුරුවරුත් ඔතෙන්ට වෙලාවයි තිබුණා. ඒක සමාවිත තමයි හදාගෙන ඇති කියලා හිතනවා. පොඩි ළමයාගේ හිත ඒ නිවන. එහෙම එහෙම බුදුසෙනෙක් කියන දහම නෙවෙයි ඒක. එනුවනේ වෙනසන කියන්නේ ඒකයි. එනුවනේ වෙනසන. හේතු ඇතුව සත්‍ය හොයන කෙනාට ඒක කතා කරන්න පුළුවන්. සාකච්ඡා කරන්න පුළුවන්. එතන තියෙන වැරද්ද සත්‍ය හොයන කෙනාට පේනවා හේතු ඇතුව කියනවා. මම හිතනවා ඔබතුමාට දැන් අපේ හිතපු විදිහම වැරද්දක් තියෙනවා කියන එක පේනවා නේද?
ඔව් සර් බොහොම පැහැදිලි තමයි.
ඒකයි ලංකාවේ ඒ පාලි පාඨයක් එහෙම නැතුව නෙවෙයි අපිට අපි ගන්න අර්ථයේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපිට දෙයක් හම්බ වෙලා අර්ථයක්
ඔස බොම් බැලරියද
ඒ බුදුහාමුදුරුවෝ මතු කරන අර්ථය කියන්නේ සිත කියලා දෙයක් ලැබෙන එක නෙමෙයි සිත විදිහට දැකීම තුළ සිත කියන ඒ සංකල්පෙන්ම ඈතර වීමක් තියෙනවා ඒයි කතා කරන්න බැරි වෙනවා ඒ කියන්නේ වතුරේ බල්ලා විදිහටම දකිනවට වතුරේ බල්ලාගෙන් ඈතර වෙනවා ප්‍රඥාව මත වෙනකොට නොදන්න කමටයි ඒක ගැන දෙයක් ස්වභාවයක් කරගෙන කතා කරන්න. මම හිතන්නේ එතනින් අර එතන අයට ගොඩක් පැති විවෘත වෙයි කියලා. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි සර් බොහොම බැලුවේ. බොහොම පිංගුවත් වට්.
සර් දැන් මම කතා කරන්නද?
ඔව් කියන්න.
සර් දැන් අර බ්‍රහ්ම මට්ටම ගැන කතා කළානේ. එතකොට සර් මේ මෙහෙම හිතනවා දැන් ওই ධ්‍යාන බුදුහාමුදුරෝ උපදින්නක් කලින් ධ්‍යාන තිබුණානේ. නමුත් මට දැන් හිතෙනවා දැන් ධ්‍යාන වලට නියම වටිනාකම හම්බුනේ බුදුහාමුදුරෝ බිහි වුණාට පස්සේ. අර මට මේ වෙලාව මතක් වෙන අර කරණීය මෙත්ත සූත්‍රයේදී අර භික්ෂුන් වහන්සේලා පිරිසක් අර කොහරි ඈතකට ගිහිල්ලා ගියා. එතකොට අමනුෂ්‍ය කරදර නිසා ඒගොල්ලන්ට ඒක භාවනාව කරගන්න බැරුණා විදර්ශනා වඩන්න බැරුණා. ආපහු බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා මේ කවුරුද දන්නේ කියලා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කරණීය මත ඒ සූත්‍රය දේශනා කළා. එතකොට ඒගොල්ලෝ ආපහු ගිහිල්ලා එතකොට හරි හොඳින් ඒක අධිගමයන් ලැබලා සමහරුම හිතන්නේ මෛත්‍රී දානයක් ලබන්නේ නැති මට හිතන හැටියට. ඉතින් සර් මේකේ තියෙනවානේ අර මේ මෛත්‍රී ධානයෙන් යුක්ත කෙනා දැන් ඔය ධ්‍යාන ගැන කතා කළාම නිකම්ම යන්නේ නැහැනේ. දැන් බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා සමහරව ධ්‍යානෙන් විතරක් ගියොත් ඔහි නිකන් හිස්සත්ින් ආපහු එවෙනවනේ. ඒ කියන්නේ ආපහු වෙන ආත්මයක් ලබනවනේ. දැන් මේ මෛත්‍රිය වඩාගෙන මේ දර්ශනෙන් යුක්තව නිදර්ශනාවක් සහිත කෙනා ගියම ආපහු නැවත ගර්භයකට එන්නෙම නැහැ කියලා තියෙනවනේ. ඉතින් අර ඒ ධ්‍යානයේ තියෙන වටිනාකම ලැබෙන්නේ ඒ අවස්ථාවේ ආපහු ගර්භයකට එන්නේ නැහැ. ඒ හැදීම මේ නිවන් දකින්නවා. ඉතින් මට හිතෙන සර් දැන් ඔය දැන් සමගාමීව ඒගොල්ලෝ එහෙදි දැන් ඔය මෛත්‍රී භාවනාවත් ඒ බුදුහාඳුරෝ කියලා දුන්නේ විදර්ශනා භාවනාවත් වඩලා තමයි දෙකම සමගාමීව වඩන්නේ නැති කියලා මට හිතෙනවා. ඒක මට සර් හිතෙන්නේ අනිත් එක දැන් ඔය වගේම දැන් අපි ආනාපාන සතියත් කායගත සතියත් තවත් අර ඒ වගේ තියෙන භාවනා මේ සමගාමීව ඒ විදර්ශනාවත් එක්ක වඩන එක හොඳද කියලා මේ ඒ හොඳයි නේද කියන එක මම අහන්නේ. මොකද ඒකේ ප්‍රතිලාභය දැන් ධ්‍යානවල ප්‍රතිලාභය අර උන්නාබ බ්‍රාහ්මණයටත් ලැබුණානේ. අර අනිත් එක අට්ඨකනාගර සූත්‍රෙත් අර තියෙනවානේ අර එහෙම මේක. ඉතින් මේ ගැන ඔබතුමාගේ අදහසක් හරි කියලා.
ඔව් ඒ හරි වටිනවා. ඒ මතක් කරපු සූත්‍ර ටික හැබැයි ඔබතුමා කියපු දේවල් වල තව අද්ද විමසන්න සුද්ධ කරගන්න තැන් තියෙනවා.
එහෙමයි කියන්නේ මම.
මෛත්‍රිය වඩාගෙන යනකොට ඒකට දානවා විදර්ශනාව එක්ක මෛත්‍රිය කළා නම් ඇති නේද? විදර්ශනාව
කලවමේ නෙමෙයි සර් මම කියන්නේ. අර සමගාමීව ඒ කියන්නේ කලවම් කළා කරන එක නෙමෙයි මම කියන්නේ.
නෑ නෑ ඒක තමයි සමගාමීව කියනකොට මොකද්ද මොකද්ද විදර්ශනාව කියන්නේ?
ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛනාත්මත් නාම රූපයන්ගේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව ඒක වඩන එකයි. ඒ කියන්නේ
නෑ එතන තමයි අපි පිරිසිදු කරගන්න නිරවුල් කරගන්න ඕන. දැන් අනිත්‍ය දුක්ඛනාත්ම වඩන එකද විදර්ශනය කියන්නේ. ඒ මොකක්ද අනිත්‍ය දුක්ඛනාත්ම කියලා අදහස් කරන්නේ? නාම රූප වල මොකක්ද අනිත්‍ය? දැන් ඒ අනිත්‍ය බැලීමයි විදර්ශනාවයි. විදර්ශනාව කියලා මම අදහස් කරන්නේ ලෝකෝත්තර පැත්ත.
එහෙමයි.
දැන් අපි හිතන අනිත්‍ය දුක්ඛ අනාත්මද අපි හිතන නාම රූප වල උදේවය බැලීම නැත්නම් ඇතිවීම නැතිවීම බැලීම ඒකත් එක්ක ඒ විදර්ශනාව කියලා හිතාගෙනනේ ඒක කරන්නේ. දැන් ඒක විමසන්න ඕන බුදුහාමුදුරුව පෙන්වුවේ ඒකද කියන එක.
එහෙමයි.
එතකොට මතක තියාගන්න සම්මා දිට්ඨිය නැතුව විදර්ශනාව කියන වචනේ පාවිච්චි කරනවා ඔය අපි විදර්ශනා භාවනා කියලා. හැබැයි අර්ථයෙන් විදර්ශනාව වෙන්නේ නැහැ සම්මා දිට්ඨිය එනකම්.
එහෙමයි එහෙමයි.
ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය කියන්නේ ඥානයක් නිසක් ඥානෙ නැති කෙනාට කරන්න පුළුවන් එකක් නෙවෙයි ඈ. ඒකට ඥානෙ නැති කෙනාටත් විදර්ශනාව කියලා කතා කරන්න පුළුවන්. අපි විදර්ශනාව වඩනවා කියලා. එතකොට මෛත්‍රිය වඩන ගමන් අනිත්‍ය දුක්ඛ බලනවායි කියලා අපි විදර්ශනාව වඩනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔතන තමයි හුඟක් වෙනසක් නැවෙන තැන. හරි.
එතකොට
විදර්ශනාවේදී මෛත්‍රියත් එක්ක විදර්ශනාව කියන වචනයක් එනකොටම ඒක තව විමසන්නවා. එතකොට මේ මෛත්‍රියෙන් බ්‍රහ්ම ලෝකෙ ගියාය ආපහු එන්නේ නැහැ කියන එක ඒ මෛත්‍රිය නෙමෙයි ඒ සම්මාදිට්ඨිය තියෙන එක. හරිද? ආපහු එන්නේ නැති කතාවක් නෙවෙයි. එහෙම එකක් වෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය ආවා කියලා ආයේ උපදින්නේ නැහැ කියලා නැහැනේ. සෝවාන් වුණා කියලා ආයෙ උපදින්නේ නැහැ කියලා එකක් නැහැ.
සර් අර නැවත ගර්භයකට එන්නේ නැහැ කියලා අර ඒ සූත්‍රයේ තියෙනවනේ අර එහෙදිම රහත් වෙලා පින්නම් පානවා කියලා.
නැවත ගර්භයකට එන්නේ නැහැ කියන එක මෛත්‍රිය තියෙන කෙනා නැවත ගර්භයකට එන්නේ නැහැ කියලා තියෙනවා.
නැහැ දර්ශනෙන් යුක්ත කෙනා මේ මෛත්‍රී ධ්‍යානය ලබාගත්තොත් මේ නැවත ගර්භයකට එන්නේ නැහැ කියන එකයි කියන්නේ.
එතනත් මෛත්‍රී ධ්‍යානය කියන එකක් එතන සඳහන් වෙනවද කියලා බලන්න. දර්ශනෙන් යුක්ත කියන එක තියෙනවා. ඒ වචනෙට අපේ ටික දාන එකයි යතන ප්‍රශ්න. දස්සනේන සම්පන්නෝ කියන එක තියෙනවා.
එහෙමයි.
එතන මෛත්‍රියෙන් යුක්තව දස්සනේන සම්පන්නෝ කියලා තියෙනවා.
අනේ
ඒක තමයි. දැන් අපි නොදැනුවත්වම අපේ අදහසට මේක කලවම් කරමු. එහෙම කරන්න ගියොත් බුදුදහම අහුවෙන්නේ නැහැ. අර කියන්නේ කිරිකලේට ගොම්බින්දුව දැම්මා වගේ වෙනවා කියන්නේ. ඊට පස්සේ අපි කියනවා මේ කරණීය මෙත්ත සූත්‍රෙ මෙහෙම කියලා තියෙනවානේ කියලා. එහෙම කියලා නැහැ. නේද?
ඔව් මට ඒක ටිකක් අපහැදිලි සයි මොකද?
නේද? දර්ශනේ ඕකේ මම තව ටිකක් කියන්නම්. කරණීය මෙත්ත සූත්‍රය කියනකොටම අපිට හිතෙන්නේ මේ මෛත්‍රිය වඩන සූත්‍රයක් කියලා. මෛත්‍රී භාවනාව කියලා. ඔක කරණීය මෙත්ත නෙමෙයි කරණීය අත්ත කුසල අත්ත කුසලය ගැන ඔය කියන්නේ මෛත්‍රිය නෙමෙයි. අපි ඔක මෙත්ත කියලා අහලා මේ මෛත්‍රියක් කතා කරා. හරි. එතකොට මෛත්‍රිය තියෙන්න පුළුවන් ඒක නම කතාව ඒක දැන් ඕනම මේ සිත දිනකදී වැඩෙන අංග තියෙනවානේ. ඒ අංග ඊටෙන්න පුළුවන්. හැබැයි ඒ අංගේ දාලා මේක කියන්න ගියොත් එහෙම ඒ වරද්ද ගන්න. හරි. ඒ එතන මතක තියාගන්න. ඊළඟට ඔබතුමා මනාදානිත් සූත්‍රයකට සම්බන්ධ කළේ
උන්නාව බ්‍රාහ්මණයි අත්තකනාගර උන්නා බ්‍රාහ්මණයාස දැන් එයාට ලොකු ප්‍රතිලාභයක් ලැබුණා. එයාත් සමහරවිට මට තේරුණ හැටියට එයා මොනවාරි ධ්‍යානයකින් හිටියා. අර බුදුහාමුදුරුව ළඟට ගිහලා ඉතම සුළු වෙලාවකදී එයා අනාගාමී වෙලා යන්නත් ගියා. ඉතින් අර ඒ ධ්‍යානයේ තියෙන ප්‍රතිලාභය ඒත් අර බුදුහාමුදුරුව නිසා එයාට ලැබුණා කියන එක වගේ ඒක තමයි මම කියන්නේ. ධ්‍යානවලට ලොකු
එතන එතනත් හිතන ධානයේ තියෙන ප්‍රතිලාභය ලැබුණාද නැත්නම් අර බුදුහාමුදුරන්ගෙන් අහපු ටිකෙන් ඝර්ෂණය පිළිතුරු දුනාද?
ඔව් නේ, බුදුහාමුදුරු නිසා තමයි එයාට ඒක ලැබුණේ. ඉතින් අර එයා ටිකක් අර අර
ධානයේ ප්‍රතිලාභයක් නම් බුදුහාමුදුරු එක්ක කතා නොකළත් ධානයේ ප්‍රතිලාභය ලැබෙන්නේ
නැහැ. නෑ නෑ, විදර්ශනා ලැබෙන්නේ බුදුහාමුදුරන්ගෙන්.
ආ, එතකොට අන්න එතන මේ ඔතන වැදගත් නේද?
වචනේ හරි දන්නේ නැහැ මට, නිකන් හිතන්නේ ඒකෙන් අර දෙක දෙක අර
ඒක උගව්වක් වෙනවා කියන එක වෙනම කතාවක්. ඒක නිසා මේක ලැබුණා කියනකොට ඊට
වඩා ඒක වෙනස. එහෙම කියන්නේ.
ඒකට ධානයේ නිසයි මෙහෙම කියනවා නම් ඒ.
ධානයේ උගව්වක් කියලා වගේ තමයි මට තේරුනේ
ඒක. උගව්වක් කියන එකයි, ඒ කියන්නේ උපකාරක ධර්ම කියන එකයි මේකෙන් මේක ලැබෙනවා කියන එකයි ලොකු වෙනසක් තියෙනවා.
ඔව්.
ඒකම මට මතක කරන්න ඕන අට්ඨක නාගර සූත්‍රයේ කියුවහන් ඔය ඔබතුමා කියපු අර කරණීය මෙත් එකටත් උත්තරේ තියෙනවා. මොකද අට්ඨක නාගරයේ ඔය ධ්‍යාන ඔය ධ්‍යාන හතයි, මේව සංඥාන සංඥාරෙන්න ඉතුරු හතයි, ඊළඟට චේතෝ විමුක්ති හතරකුත් කතා කරනවා. මෙත්තා විමුක්ති රූපේක්ෂා කරුණා ඒ චේතෝ විමුක්තිය තියෙන කෙනාට අන්න එතන හොඳට බලන්න. මෛත්‍රී චේතෝ විමුක්තිය තියෙන කෙනාටත් ඒක නිකන් කිව්වා වගේ අර ධානයේ වඩාගත්තු කෙනාටත්
එහෙමයි.
හරි, පෙර වෙන දොරටුව අරගන්න පුළුවන්. එහෙමයි කියාව තියෙනවා.
එහෙමයි,
පළවෙනි ධානයේ තියෙන කෙනාටත් එතනින් ඈතර වෙන දොරටුව හදාගන්න පුළුවන්. නැතුව ඒ ධානය ඈතර වෙන දොරටුව වුණා නෙවෙයි.
ඔව් එහෙමයි, එහෙමයි කාට.
අපි ඒක ගන්න ගිනිච්චර පස්සේ ගන්න වෙන්නේ නැහැ
උනේ. කවුද මේ මයික් එක මියුට් කරගන්න අනිත් අය? එතකොට ඒ ඈතර වෙන ධාන යන අය මහින්ද මහත්මයා මයික් එක මියුට් කරගත්තා නම් හොඳයි. මම අහගෙන ඉන්නවා. අද
මෙමි
කතා නොකරන අය මයික් මියුට් කරගන්න. ප්‍රශ්නයක් තියෙනවා. ඩිස්ටර්බ් වෙනවා කරුණාකරලා මයික් මේ උත්තර ගන්න. ඔය කියන එක ඇහෙන්නේ නැතුව ඇති මයික් මේ උත්තර කරන්න නැතුව ඉතිහාම එන ප්‍රශ්නේ. දැන් මේ අපි කතා කර හිටියේ මම මතු කරන්න හැදුවේ
අට්ඨක නාගරය.
අට්ඨක නාගරයේ මෙත්තා චේතෝ විමුක්තිය තිබුණත් එතනින් ගැලවිලා
නැහැ.
එතකොට ඒ ධානයක හිටියා කියලා, ඒ මට්ටමේ හිටියා කියලා ඒ ලෝකෝත්තර මාර්ගයට හිටියලා නැහැ. එයාටත් පුළුවන්කම තියෙනවා ඒ නිවන් දොරටුව විවෘත කරගන්න. එතෙන්දී අර මතු කරන දේ මොකද්ද? ඔය කියන එකත් කොහොමද ඒගොල්ලෝ මේ මෙනෙහි කරනවා කියන්නේ, තව විමසනවා කියන්නේ කොහමද? මොකද්ද වචන දෙක? අත්තකනාගරයේ ඔය හැම ධානයේදීම අபிසංකතං
අபிසංකාරං චේතයි
සංචේතයි.
නේද?
අபிසංකතං. ඔව්. ඒවත් සකස් කරපු දේවල්. ඒ චේතනාවෙන්ම හදපු දේවල්.
ඔව්. මනසින්ම හද.
ඔව්. ඔව් චේතනාවෙන් කියන්නේ.
මනසින්. චේතනාවට.
එතකොට අන්න ඒ අபிසංචේතයි තං. එතකොට අන්න ඒ පැත්තෙන් මෙනෙහි කරගෙන යනකොට තමයි ඇත්ත
වැටහෙන්නේ.
ඔව්. ඒ අර චේතෝ විමුක්තිය හිටියට නෙවෙයි.
එහෙමයි.
ඒ ධානය හිටියට නෙවෙයි.
ඔව්.
ඒගොල්ලොත් අන්න ඒ ඒ ඒ පැත්තෙන් මෙනෙහි කිරීම විමසීම කළොත් හැකියාව තියෙනවා.
දැන් සර් දැන් මේ බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලෙ වගේනේ, කියන්නේ මේ ක්ෂණ සම්පත්තියේ තියෙන කාලෙනේ. ඉතින් අර ඒ වගේ වට ආසාව දක්වන කෙනෙකුට උනන් දැන් සමහරු මෛත්‍රියට කැමති, සමහරු ආනාපාන සතිය අනිත් එක සමහරු ඒ කායගත සතිය ඒ වගේ අර ගොඩක් ඒ වගේ භාවනාවන්ට කැමති කෙනෙකුට තමන්ට අර එඟට දැනෙන ගතියක් දැනෙන කෙනෙකුට ඒ ඒවා වඩලා ඒකත් එක්ක අර ඔය මේ විදර්ශනාවට යොමු වීම තුල අර මට එහෙම හැඟීමක් තිබිච්ච නිසා මම එහෙම ඇවි ඒගොල්ලන්ට ඒක ලොකු වාසිය මේ වාසියක් වගේ දෙයක් වෙනවානේ. ඒ කියන්නේ අර එහෙම
කරුමකට දැන් ඒවා වඩා ගත්තොත් මොකද්ද කරන්න ඕනේ?
ඒ කියන්නේ විදර්ශනාවට යොමු වෙන්න ඕනේ. දැන් මේක නිතර බල දැන් ඇහෙනවානේ, දැන් තේරෙනවානේ ඒගොල්ලන්ට.
විදර්ශනාවට යොමු වෙනවා කියන එක මොකද්ද කරන්න වෙන්නේ?
සමාධිත්‍ය දකින්න ඕනේ, අර අනිච්ච මේ සංඥාව එහෙම වඩන්න ඕනේ.
සම්මා දිට්ඨිය ලබන්න ඕන කිව්වට බෑ. සම්මා දිට්ඨිය ලැබෙන්න අවශ්‍ය කරුණු ටික කරනවා.
ඔව්, අර අනිච්ච සංඥාව, ඒ නාම රූපයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව.
දැන් ඔබතුමා ආපහු කියනවා ඒ නාම රූපයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ගැන කතා කරනවා. හොඳයි, මොකද්ද ඒ කියන්නේ? නාම රූපයන්ගේ අනිත්‍ය බව කියන්නේ මොකද්ද?
ඒ අනිත්‍ය බව කියන්නේ සර් දැන් ඒ නාම රූප දැන් සර් කියනා වගේ දැන් අපිට හැකියාව ලැබෙන්න ඕනේ මේ මේ සියලු සංස්කාරයන් අර වතුරේ බල්ලා දකිනා වගේ කිසි හැඟීමක් නැතුව ඒකේ යථාර්ථය දකින්න දැනගන්න ඕනේ කියන එකයි මට නිකන් තේරෙන්නේ. දැන් අර දැන් වතුරේ බල්ලා දිහා අපි මුකුත් හැඟෙන්නේ නැහැ නේ අපිට. දැන් දෙයක් දිහා අපි දැන් තියෙන බව මොකයි එහෙම හිතෙන්නේ නැහැ නේ. බල්ලෙක් වතුරේ ගිල්ලා කියලා ඒව මුකුත්ම හිතෙන්නේ නැහැ නේ අපිට. ඒව හැඟීමක් නැහැ. ඒ වගේ අපි තුල මේ නිර්මාණය වෙන මේ සංස්කාර ලෝකයේ දිහා තේ තුල මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එක බලන්න පුරුදු වෙන්න ඕනේ කියන එක තමයි මට නිකක් තේරෙන්නේ නැහැ කිසර් ඒක. මම දැන්
එතෙන්දී පරිස්සම් වෙන්න මම අර ඉස්සෙල්ලා කියපු කරුණම ඒ වතුරේ බල්ලා එක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිටියා කියන එක නෙමෙයි.
ඒක සර් එතන අපිට දැන් ඒ නොයෙන්න විදිහට නේද ඒක අපි දකින්න ඕනේ. දැන් අපි කියන්නේ වතුරු බල්ලෙක් ඒක නිරෝධ ධර්මයක් හැටියටම, ඒ කියන්නේ හට නොගත් දෙයක් හැටියටම අපි දකින්න පුරුදු වෙන්න ඕනේ නේද? අනිත් සංස්කාරයන් දිහා ඒක
හට නොගත් කියනකොට
එහෙමයි.
ඔව් එතෙන්දී ඒක පරිස්සම් වෙන්න ඕන. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා මට ප්‍රශ්නයක් නැහැ කියන තැන
නෙමෙයි. ඔව් වතුරේ බල්ලෙක් ඉන්නවා ඉන්නවා කියලා හිතුවොත් ඒක පිළිගත්ත වෙනවනේ.
අන්න එතකොට ඒ හට නොගන්න ඒ කියන්නේ ස්ථිර වෙන නැත්නම් නිරෝධ කියන පැත්ත මතු වෙන විදිහ. ඒ කියන්නේ අපිට අර්ථයක් එන්නේ නැති නිරෝධ කියන එක
එන්නේ නැති. ඔව් ඔව් ඔව්.
මේක හට නොගත් කියන අර්ථයක් එන්නේ නැහැ ඒකේ ගැඹුරට යනකොට. ඒක යෙදෙන්නේ නැහැ කතා කරන්න අදාළ නැහැ.
අදාළ නැහැ. ඒක
ඔය මුලින් අදාළයි මේක ගැන හොයන්න තියෙනවනේ.
තියෙනවනේ. ඔව් ඔව්.
ඉතර වෙනවා කියනකොට දැන් ඒ කියන්නේ කොහෙලා ඉවරයි. ඉවරයි කියන්නේ ආයේ ඒකේ කිසිම කතාවක් නැහැ.
එහෙමයි.
දැන් වතුරේ බල්ලගේ සිද්ධියේ ඇත්ත දැනගත්තට පස්සේ කිසිම කතා කරන්න දෙයක් නැහැ නේ. ඉපදිලාවත් නැහැ.
නැහැ නේ. ඒක නැංගීමක් එන්නේ නැහැ. ඔව්
ඔව් ඔව්. ඒ කතාව මම උඩ ගමන්නේ.
එහෙමයි.
ඒ නොදන්න කමටම නේ කතා
කරන්නේ.
ඔව්. ඒ දන්න කම එනකොට ඒ සිද්ධියේ ආයි කිසිම අදහසක් කතා කළා නම් මොඩකම මතමයි කතා කරන්න කියන තැන තියෙනවා.
ඔව්
ඒ වගේ තමයි. දැන් අර ඉස්සෙල්ලා මොකද්ද පටන් ගන්නකොට සිත කියලා අපි ආනන්ද මහත්තයා ප්‍රභාස්වර සිත කියලා.
එහෙනම්
ප්‍රභාස්වර සිත කියලා ඒ අර වතුරේ බල්ලෙක් ගැන කතා කරන්න යනවා. ඔන්න ඔය විදර්ශනය එනවා කියන එකේ ඔබතුමාගේ අදහස මම මේකට කරන්නේ.
එහෙනම්
දැන් ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නවා කියුවන් අපි තව තව තේරුම් දාගන්න යනවා.
එහෙමයි.
සිත අනිත්‍යයි, සිත දුකයි, සිත අනාත්මයි ඔහොම කියන්න ගිහිල්ලා හරියන්නේ
නැහැ.
හා ඒක පිරිසිඳ දැකීම නෙවෙයි. අර වතුරේ බල්ලා පිරිසිඳ දැකීමට එනකොට ඔය වතුරේ බල්ලා අනිත්‍යයි, ඔය වතුරේ බල්ලා දුකයි, ඔය වතුරේ බල්ලා අනාත්මයි කතාවක් කියෙදෙන්නේ
නැහැනේ.
ආ එහෙමයි.
නෑ ඒ ගැන කතා කරන්නේ නෑනේ, තේරුම් ගන්න නෑනේ.
ඒන්නේ දර්ශනය ආවොත් විතරයි, දර්ශනය පිරිසිදු වුණොත් විතරයි ඒ විදර්ශනාව කියන එක යෙදෙන්නේ. මේ මං කියන්නේ ඉතර වෙන මාර්ගය කියන එක මම මේ දර්ශනා කියලා අදහස් කරන්නේ තමයි කතායි මේක තරට එන්න පුළුවන් ඉතර වෙන මාර්ගයට වැටෙන කියන එක අපි අර අර මොකද්ද මහා නිදාන සූත්‍රයෙන් එහෙම කිව්වොත් මේ මහා නිදාන නෙමෙයි මොකද්ද මූලපරියායකින් කිව්වොත් අර මා මඤ්ඤති පැත්තට වැටෙන මඤ්ඤති මා මඤ්ඤති න මඤ්ඤති
නමඤ්ඤති.
එතකොට නමඤ්ඤති කියන අදහස දැක්ක කෙනා දැක්ක කෙනා දැක්ක කෙනා මා මඤ්ඤති වෙනවා. ඒක දැක්ක නැති කෙනා මඤ්ඤණාවේ
ඉන්නේ.
මේක නිරෝධ ධර්මයක් කියන අවබෝධයේ ඥානයකට අසු වුණොත් ඒකෙන් මිදීම මිදීම ඒ මා මඤ්ඤති කියන්නේ ඒ වැරදි කියලා
දන්නවා.
දැන් නොදන්න කෙනාට මිදීමේ කතාවක් කියදෙන්න ඒක පිටි අරන්. ඒ මඤ්ඤණාවෙම ජීවත්. ආ
එහෙමයි.
එතකොට ඔන්න ඔය වෙනස තමයි විදර්ශනාව කියන එක දැන්. හරි. සාමාන්‍යයෙන් කැමති නෑ අනිත්‍ය දුක්ඛානාත්ම මෙනෙහි කරනා නාම රූපේ අනිත්‍ය දුක්ඛානාත්ම බලනවා කියනකොට අර ලෝකෙට අයිති අර්ථය තමයි ගොඩක් වෙලාවට ගන්න. එතකොට ඒ අනිත්‍ය අනිත්‍ය බලනවා නෙමෙයි අනිත්‍ය යෙදෙනවා.
එහෙමයි.
ඒක අපි කරනවත් පැත්තෙන් නෙමෙයි
යන්නේ. එහෙමයි.
දර්ශනය තුළ සිදුවීම විස්තර කරන්න. විහෙරති වෙන්නේ කොහොමද? කියන එක විස්තර කරන්න. ඒක කරනවා නෙමෙයි විහෙරණය වෙන්නේ කොහොමද කියන එකයි ඒ විස්තරය. සමුදේ ධම්මානුපස්සී ආකාශමින් එහෙරති වය ධම්මානුපස්සී ආකාශමින් එහෙරති සමුදේ වය ධම්මානුපස්සී ආකාශමින් එහෙරති ඒ විහෙරණේ ආගෙද මේ දර්ශනේ තියෙන කෙනාගේ ඉද බික්කවේ බික්කු එයා ඔය දර්ශනේ වෙනවා කියන පැත්ත තමයි විස්තර කරන්නේ. මෙහෙම කරනවා කියන එක නෙවෙයි. අපි ඔක කරන්න යනවා. අන්න බල්ලෙක් ඉන්නවා ඔය බල්ලා අනිත්‍ය. අන්න බල්ලෙක් ඉන්නවා ඔය බල්ලා දුකයි. එහෙනම් අපි ඒ කරන්න යනවා කියන්නේ අපි ඒක අර්ථ කර කර අපි කල්පනා කිරීම කියන කතාවක් තියෙනවා. ඒකයි විහරණය වීමයි. එතකොට මේකෙන් කියන්නේ ඒ හොයන්න එපා කල්පනා කරන්න එපා නැත්නම් ඔය මතුගමයි ප්‍රිය වඩන්න එපා ධාන වඩන්න එපා කියන එක නෙවෙයි. ඒක නෙමෙයි. අනේ ලෝකෝත්තර දර්ශනයට එන එක. ඒ දර්ශනය ඥාන පැත්තෙන් එනකොට අන්න අර මොකද්ද මේ අනිත්‍ය කියන්නේ කියන එක ගැන පැහැදිලි දර්ශනයක් තියෙනවා. මොකද්ද මේ දුක්ඛ කියන්නේ කියන එක ඒ පැහැදිලි දර්ශනයක් තියෙනවා. මොකද්ද මේ අනාත්ම කියන්නේ කියන එක ගැන පැහැදිලි දර්ශනයක්. ඒ දර්ශනය පිරිසිදු වෙනවා දස්සනේ. හරි ඒ දර්ශනයෙන් පහවෙන කෙලෙස් ටිකක් තියෙනවා ටිකක් නෙමෙයි මහා ගොඩක්.
සෝ
අපි ඉස්සෙල්ලා හිතපු විදිහට නෙමෙයි දැන් හිතන්නේ.
ඔව්.
ඉස්සෙල්ලා අර වතුරේ බල්ලා අනත්යි වතුරේ බල්ලා දුකයි. වතුරේ බල්ලා අනිත්‍යයි. ඒ ඔය කියනකොට අර නාම රූපේ අනිත්‍යයි දුකයි අනත්යි කියලා බලනකොට මේ ලෝකෙට අයිති අදහසයි.
සෝ.
දර්ශනයෙන් නාම රූපේ කියනකොට මේ හරියටම නාම රූපේ අර කොහොමද වතුරේ බල්ලා වගේ කියන්නේ ඒකෙන් ඈතර වෙන දර්ශනය ඇතුව නම් අන්න එතකොට ඈතර වෙන මාර්ගයේ
දැන් නාමික රූපයක් හැටියට දැක්ක නිකන් අපිට එතකොට ඒකත් අර වතුර බල්ලා වගේ කියලා එහෙම
ඔව් ඒකත් ඒ මූලිකව නාමික රූපය කියන්නේ ඔක භෞතික රූපයක් නෙමෙයි මේ හිතේ හැදුන එකක් කියන එතනනේ
ඔව් එහෙමයි
එතනත් මම අප දවසක විස්තර කළා එතනන් එහාට තව තියෙනවා භෞතික එක නැතුව හිත විතරක් තියෙනවා කියන තැන එතකොට ඒක
සර් සමාවිලා පුළුවන් නම් මට ඒක තව ටිකක් ඉස්සරහට කියලා දුන්නොත් මම හරි සතුට වෙනවා මොකද මේ මම හුඟක් වෙලාවට ඔය මග හිර වෙලා වගේ හිටපු දවස් ටිකක් තිබුණා ඒක පොඩ්ඩක් ඒ
අපි මේ ළඟදී දවසක සාකච්ඡා කළා ඔක මේ එතකොට දැන් අර අපේ මේ ආයතන වලට අහු වෙන එක එළියේ නැහැ භෞතිකව නැහැ සිතෙන් හදන එකක් විතරයි කියන පැත්තට එනවා ඔයලා
හොරේ
දැන් ඇහෙන් දකින රූපය කිව්වට ඔතේ එළියේ තියෙන එකක් නෙමෙයි මේ සිතේ හදන එකක් කියලා. වතුරේ බල්ලත් එළියේ තියෙන කන්නේ මේ ගොඩ ඉන්න බල්ලගේ හිතේ හැදෙන එකක්. එහෙම කිව්වහම දැන් හිත කියන එක එහෙමම තියෙනවා. මන ධම්ම මනෝ විඥාන කියන එක. මන ආයතන කියන එක. එතකොට ඕකෙන් යන පැත්ත තමයි භෞතිකව කිසිම දෙයක් නැහැ ඔක්කොම හිතේ විඥානේ නිර්මාණය. ඒකට තමයි කියන්නේ විඥානවාදය කියලා. ඒ තමයි ඊතර වීම නෙවෙයි.
එහෙමයි.
එතකොට අර භෞතිකව නැහැ කියන එකට ගිහින් සිතෙන් හදන එකක් කියන පැත්තට ගිහින්. ඒ කියන්නේ අපේ අදහස තහවුරු කරගන්න දැන් හිතේනේ ඔක්කොම විඥානේනේ. එතකොට එහෙමයිට තමයි කියන්නේ පැත්ත හාන. ඒ කියන්නේ ලෝක හිතෙන් හදනවා කියලා දැනගත්තේ කවුද කියන පැත්ත එහෙමම තියෙනවනේ. ඉන්නේ දෙයක් නෙමෙයි හිතෙන් හදන දෙයක් කියලා දැනගත්තේ කවුද? මට අහු වුණ අර්ථයක් නේද?
සර් පොඩ්ඩක් කැඩි කැඩි වගේ ඇහෙන්නේ පොඩ්ඩක්.
ඔව් ඇහෙනවා. මන් දිනම් දැන් කොහමද? දැන් ඇහෙනවද?
එහෙමයි.
ඒ වගේද? මට කරන්න දෙයක් නැහැ. මේ සිග්නල් වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තාම ඇහෙන්නේ නැද්ද කියන දේ.
දැන් ඇහෙනවා.
තව කවුරු හරි ඉන්නවා මේ මයික් එක මියුට් වෙලා නැති මියුට් කරගත්තනම් හොඳයි. ගැලැක්සි ෆෝන් එකකින් දැන් නැතුව ඩිස්ටර්බන්සස් එනවා. එතන අපි ඒක සාමාන්‍ය කෙනාව යම් කිසි මට්ටමකින් අර හිතන මට්ටම වෙනස් කරන්න අපි අහම විමසීම. ආගෙද ෆෝන් එකක් තාම ඕන් වෙලා තියෙනවා. මේ මයික් එක එක මියුට් කරගන්න පුළුවන් නම් ගන්න වෙනවා වගේ මෙනිනි. කවුරු හරි සමහරුන්ට අමතක වෙනවා මයික් එක ඕන් කරලා තියෙනවා. අමතක වෙනවා. කවුද දන්නේ මේ ගැලැක්සි A2
කියනවා
ඉන්නේ. ඔක තමයි අපි ඔන්ලයින් සාකච්ඡා වලට සම්බන්ධ වෙනකොට
වෙන්නේ. අවසරයි සුනන්ද මහත්තයට බැයිද යාව මේ මියුට් කරන්න?
ඒ වගේ සත්‍යය දුවා ඒක ඒකේ තමයි සත්‍යයේ බජේ බජේ ඈතට දෙක දෙන සාර්ථක ඒක දෙවිඳු දැන් මොන සාර්ථක සත්‍යයක් කියන්නේ දෙක දෙක තමයි දෙන්නේ එතකොට දැන් සතරේදී කරන්නේ මොකද ඒක නිසා වලේ වෙනුනේ එතකොට සත්‍යයේ මුතිය තව දෙගොනුත් තව කිසාලේ මුතියව බුදුරජාණන් වහන්සේ වදා දෙවියන් අතරයි දෙවියන්ගේ අසුරයන් අතර යුද්ධයක්. තැනකට යුද්ධයක් කතාවකට යක්ෂ පුරේ දක්ව ඇල්ලුවෝ අසුර. ඒක මොකද සම්පූර්ණ පාලනය කරන කාර්යය. ඒක යක්ෂ පුරේ පාලනයක් දෙන්න අසුරය. ඊළඟට වාසක කුඹාගේ පාලනයක් අසුරය. ඊළඟට දුර්ලභ පාලනයක් අසුරය. ආත්මික පාලනය. මානසික දෙවියන් කියලා. දැන් මොකද එතකොට ඒක ලබන තමයි යන්නේ මේ කාලේ එක නිමිතින් පුතා ආමාරු විශේෂ බව පාපු බව කොහොමද ඒක එතකොට ඒකට දෙන්නේ නැහැ දෙවියන් අතරේ අනුරෝධ දෙවියන් අතරේ යාපති එක නැත්ද එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දෙවියන් අතරේ අසුරතරේ
ඉන්න පොඩි වෙලාවක් වුණා මට
කනේ තෞසා වාසයේ දෙවිවරුන්ට
පොඩි කතුන
එතකොට බුදුරජාණන් හිතර අයත් කියන අපිට එක සතේලු ඉන්නවා අම්ම ඔක්කොට බලන්නේ කියලා හිතට හයියක් එනවා දැන් සාමාන්‍යයෙන් අපිට හිතට හයියක් එනවා නේද දැන් අපි මො එළිය ඉන්නවා සතු එහෙම නැත්නම් එළිය ලොකු සතෙක් වෙනවා පාන්නේ අපි ගොඩේ ඉන්න දෙයක් දරවා ගන්නවා ඒක හයියක් කියන්නේ දැන් අපිට බය ඒක නැත්නම් අපි ආරක්ෂාව කියන කෙනෙක් ආව දුර එතන හිතට එන්නේ නැද්ද
හරි ඔව් දැන් මාව ඇහෙනවා ඇති
ඇහෙනවා සර්
ඇහෙනවනේ හරි අපි මේ සමහර අයගේ මේක තමයි වේ කනෙක්ට් වෙලා ඉන්නා හින්දා තමයි මම කියන්නේ මේ සාකච්ඡාව අහනවා නම් විතරක් කනෙක්ට් වෙන්න නිකන් දාලා තියන්න එපා ඔය සමහරු කලින්ම කනෙක්ට් වෙලා ඉන්නවා ඒ වැඩේ සිහියකින් කරන්නේ නැහැ එතකොට අමාර වෙලාවට සාකච්ඡාව ඉවර වුණාමත් එහෙමම කනෙක්ෂන් එක තියෙනවා. ඉතින් ඒකෙන් අපට ප්‍රශ්න එනවා මේ ඔහේ රෙකෝඩ් වෙනවා. මේක තමයි ඒ වෙලාවක් දුන්නාම ඒකේ ඉන්නවනම් ඉන්න නැත්නම් ඩිස්කනෙක්ට් වෙන්න. ඒ කමෙන්ට් සිහියක් නැත්තම් වෙන වැඩ කරනවා නම් අනිත් අයට ලොකු බාධාවක් වෙනවා Taman නොදැන. දැන් බලන්න හැමෝගේම සාකච්ඡාව නැතුණානේ එයා දන්නෙත් නැතුව ඒක. ඔක ඔය විදිහට මට රෙකෝඩින් එක දාන්නත් හිතෙනවා ඊළඟ දවසේ අහන්න. එතකොටවත් අනිත් අයට තේරෙයි ඒ තමන් නොදැනුවත්වම කරන වැඩේ වැරද්ද. ඉතින් මම එහෙම කරන්න කැමති නැති වුණත්. හරි. දැන් අපිට කතා කරගෙන ආපු එක කාට හරි මතකද? පහු මතක් කරලා ගන්න වෙනවා. කවුද ප්‍රශ්න අහහා හිටියේ
දැන් සිතින් හදන එක ගැන නිවිඥානවාදයෙන් පස්සේ
ඔව් දැන් අපි යන දැන් ඇහැ ගැන විමසගෙන ගිහිල්ලා අර බල්ලගේ උපමාවත් අරගෙන එනවා ඔය කියන්නේ එළියේ මුකුත් හැදිලා නැහැ හිතේ තමයි හදන්නේ කියන තැනට
ඒ කතාව කියන්නේ අපේ තියෙන අර භෞතිකවාදෙත් එක්ක හැප්පෙන කෙලෙස් ටික කඩන්න විතරයි. ඒකයි මේක එක එක මානසිකත්වවලට කතා කරන්නේ. මේ ඇත්තම ඇත්ත නෙවෙයි තාම. හරි. එතනින් හිතන්න එපා සම්මාදිට්ඨිය පහළ වුණා කියලා.
ආ
එහෙමයි. ඔව් ඒක දැන් රූපය ගැන කෙලෙස් ටික කඩනවා වගේ නාමය ගැනත් කෙලෙස් ටික කැඩෙනවා. ආ
එහෙමයි.
ඒක අර දැන් ඔබතුමා බලන්න මේ මගේ දෝ නාමයේ රූපය අපි පස්සේ කතා කරන්නේ আদি වචන සම්පස්සේ පටිග සම්පස්සේ.
ආ එහෙමයි.
පිටික අහලා තියෙනවනේ නේද මහා නිදාන
සූත්‍රය. ආ ආ
ආ. එතෙන්දී කියන්නේ ඒ දැන් නාමකායක් හරි රූපකායක් හරි ගැන ප්‍රශ්න ටිකක් නේ යොමු කරන්නේ.
ආ එහෙමයි.
ඒකට ආකාරයේසු ලිංගයේසු නිමිත්තේසු උද්දේසු ඔය කරුණු හතරේ හරි යම් කිසි ඒ කරුණක් නිසා නාමකායක් පනවයිද ඒවා නොයදෙන කල්හි කියලා නේද කතා
කරන්නේ
නැත්නම් මෙන්න මේ හතර ඒ යම් කිසි කරුණක් නිසා රූපකායක් පනවයිද ඒවා නොයදෙන කල්හි එතකොට ඔය නාමකාය කියන එක පනවන්න හේතුත් නොයදෙන කල්හි කියන තැන බලන්න. එතකොට මේක සිතේ හැදෙනවා කියන තැනට යන්න පුළුවන්ද?
බෑනේ. ඔව්.
බෑනේ නේද?
ඔව් බෑ.
එතකොට අනේ මේ Nirodha කියන එක හොඳට තේරුම් ගන්න
ඕනේ.
ආ. එතකොට රූප නෑ නාම විතරයි තියෙන්නේ කියන එකට යන්න විදිහක් නෑ.
නෑ.
හරි. එහෙම දර්ශනයක් නෙවෙයි.
ඔව් එහෙම.
නාම රූප දෙකම අර නූපදිච්ච ධර්ම නැවිදේ විරෝධ ධර්ම
නේද
ආ රූප නැහැ නාම තියෙනවා කියන තැනකට යන්න බෑ
නෑ බෑ ඔය ඒක හරි
නාම කියන්නේත් නිරෝධ ධර්ම කියන අර රූප නිරෝධ ධර්මගේ නාම කියලා කතා කරන්නේ නැද්ද කතා කළා නම් අර හේතු යෙදිලා
නේද
ආකාර ලිංග නිමිති උද්දේශ කියන්නේ යෙදිලා දැන් ඒව නොයදෙන කල්හි කියලානේ අර ප්‍රශ්න කිරීම එන්නේ.
ඒ එහෙමයි.
අනේ ඒ වගේ ඒකයි මං කියන්නේ අර දහම් කරුණු තව තව සාකච්ඡා කරනකොට අනේ අතෙන්ට ගැලපුණාට මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ නේ කියලා
පේනවනේ.
ඔව්. එතකොට අර සත්‍ය හොයන කෙනා විමසනවා.
ඒක තමයි
අරක ඇත්ත වගේ පෙනුනට තාම ඒ දර්ශනය පැහැදිලි වෙලා
නැහැ. අර මාළුක පුත්ත සූත්‍රයේදී තර ඔබ මේක දැන් දකින්නේ නැහැ අතීතයේ දැක්කෙන්නේ නැහැ අනාගතයේ දකින්නේ නැහැ කවදාක්වත් අර ඒක බලන්නේ විශේෂම කළා කියන්නේ ඒ ස්වરૂපයේ අර කවදාක්වත්ම ඔබට මේක දකින්න වෙන්නේ නැහැ කියලා කියන එතන ඒ වගේම පැහැදිලි කිරීමක් නේද ඒක එතන
අන්න දැන් ඒකෙන් විමසන කොටත් දැන් මං කියන්නේ ඒකේ එහෙම කවදාවත්ම දකින්න හම්බ වෙන්නේ නැහැ කියන එකට යන්න කලින් එහෙමත් බලන්න දැන් දකින්නත් බෑ කියන එකේ කොච්චර අර්ථයක් තියෙනවද
එහෙම ඒක තමයි
ඒක කියන්නේ දැන් දකින්නත් බෑ කියන්නේ මේ ඇහෙන් දකින්න බෑ කියන කරුණ විතරක් නෙවෙයි නะ
එහෙමයි
ඒ කියන්නේ දැන් අපිට එතෙන්ට ගැලපුණාට ඒ අර්ථය ගැලපීමනේ ඒකේ තව ගැඹුරක් තියෙනවා නෑ මොකද්ද දැන් එතෙන්දි චක්කු විඤ්ඤාය වූ රූපයක් ගැනනේ කතා කරන්නේ නැත්නම් සෝත විඤ්ඤාය වූ සත්‍යයක් ගැනනේ ඔහම ආයතන හය ගැනම කතා කරනවානේ
එහෙමයි
ඒ අපි අර තේරුම් ගන්න නිකන් අදහස නිරවුල් කරගන්න තමයි චක්කු විඤ්ඤාය වූ එක කතා කරන්නේ
එහෙමයි
අපිට ටිකක් අර සමීපයිනේ
නෝ
චක්කු විඤ්ඤය වූ රූපය
එහෙමයි
දැන් එහෙන් දකින වෙලාවක් නේ අපිට දැන් ගන්න වෙන්නේ එතකොට සෝත විඤ්ඤය වූ සද්ද කියනකොට අපේ ඇසීම
සිද්ධ වෙනවා
සිද්ධියනේ ගන්න වෙන්නේ
ආ
එතකොට අන්න බලන්න චක්කු විඤ්ඤය වූ රූපේ කියනකොට ඔය දැකීම කියන සිද්ධිය ගැනනේ කතා කරන්නේ
ඔව් එහෙමයි
චක්කු විඤ්ඤය වූ කියන්නේ දැකීම කියන සිද්ධියනේ කතා කරන්නේ
යෝ
මේක අර දිත්තේ දිත්තමත්タン කියන පැත්තට එන්න එකම කතා කරන්නේ හරි එතකොට ඒ දැකීම කියන සිද්ධිය ඒකයි චක්කු විඤ්ඤය වූ රූපය කියන්නේ එතකොට මේ අපිට හිතනවා ඔය රූපේ ගැන කතා කරන්න කියලා. ඔය රූපේ දැන් දකින්න බෑ කියලා. ඒ අදහසින් විතරක් මදි. ඒකෙන් මුලින් හොයන්න. ඒකේ තව ගැඹුරක් තියෙනවා. මේ චක්කු විඤ්ඤාය කියන කතාවට යන්න. චක්කු විඤ්ඤාය කියන්නේ මොකක්ද? චක්කු විඤ්ඤාය
කියන්නේ මහා ලෝකෙට අයිති.
ඔව්. ඒ දැකීම කියන සිද්ධියක් ගන්න වෙනවා. අපි අර රූපේ පැත්තෙන් විතරක් හිතලා අර්ථයක් දාගෙන හරියන්නේ නැහැ. එතනත් හුඟක් හිතන්න විමසන්න තැන් තියෙනවා. කාට හරි ගැටලු එනවා නම් මතු කරන්න, ඔය සාකච්ඡා කරන්න ඕන තැන්. චක්කු විඤ්ඤාය කියනකොටම අපිට අදහසක් ඇවිල්ලානේ. චක්කු විඤ්ඤාය කියන්නේ මේකයි. ඇහෙන දකිනකොට නැත්තම් දැකීම සිද්ධ වෙනවා. එතන සමහර විට ඇහ කියන රූපෙන් මිදෙන්නත් පුළුවන්, ඇහට අරමුණ වෙන රූපෙන් මිදෙන්නත් පුළුවන්. හැබැයි අර ඔතෙන්දි තමයි අර මුලින්ම කිව්ව අර චක්කු විඤ්ඤාණය පිරිසිදුයි කියන තැනට යන්නේ. ඔන්න ඔතන හෙව්වේ නැත්තම් විමසුවේ
නැත්තම්
හරි. චක්කු විඤ්ඤාය කියන අදහස දැන් අපිට තියෙනවානේ.
එහෙම එහෙම
දැන් ඇහෙන් දකින ඇහැ කියන කතාවෙන් මිදුණා.
ඔව්.
අනිත්‍යයි කියලා ඇහැ මිදුණ නැති ධර්මයක් කියලා. ඔව්. ඔබතුමා කියපු අනිත්‍ය දැම්මා. දැන් චක්කු විඤ්ඤාය කියනකොට අනිත් ආයතන ටිකෙන් වෙන් වෙලා නේද? සෝත විඤ්ඤාය සද්දි.
ආහ්.
ඒ කියන්නේ දැකීමයි ඇසීමයි කියන දෙකට අපිට අදහසක් තියෙනවා. දැකීම කියන්නේ මේකයි, ඇසීම කියන්නේ මේකයි.
ආ.
දැන් ඇයි ඒ දෙක වෙන් වුනේ?
ආ.
නුවණින් හිතන විමසන අයට දැන් මේ කතා කරන්නේ ඔන්න දැන් අර මූලික මට්ටමේ දහම කතා කරන මට්ටමෙන් එහාට හොයන අයට.
එහෙමයි සර්. ඉච්චර දුර වන් හිතුවේ නේද? නෑ, ඉච්චර දුර හිතුවේ නෑ. දැන් සර් තමයි ඒක අර කුළුප්පල පෙන්නන්නේ.
ඒක ඔබතුමායි කරන්නේ නෙමෙයි. දැන් අනිත් අයටත් ඒක කතා කරන්න පුළුවන්. මෙතන මොනවද හිතෙන්නේ? චක්කු විඤ්ඤාය කියනකොට අපිට අදහසක් එනවද? එනවනම් ඒක මොකද්ද එතන තියෙන? තව විමසන්න ඕන කොහොමද? විමසන්න ඕන පැති, හිතෙන පැති.
අපිට අර ආයතනේ ක්‍රියාත්මක වීමක් කියන එක අදහසක් එනවා නේද? ඒකද?
ඔව්. චක්කායතනේ ක්‍රියාත්මක වීම. ඒ කියන්නේ දැකීම කියන එක ගැන අදහසක් ඇවිල්ලා නේද? දැකීම අනිත් ක්‍රියා ටිකෙන් වෙන් කරලා නේද? දැකීම කියලා වෙන් උනේ අනිත් ටික පිළිගැනීමත්. ඒ කියන්නේ ඒකට සාපේක්ෂව නේද? දැන් ඇසීමේ සිද්ධියක් දන්නේ නැත්නම්, යෙදිලා නැත්නම් ඒ වගේ අනිත් පහම ගන්න. මොකද්ද දැනීමේ? ඒ කියන්නේ ගඳ සුවඳ දැනෙනවා වෙන්න පුළුවන්, රස දැනෙනවා වෙන්න පුළුවන්, කයට දැනෙනවා වෙන්න පුළුවන්. ඒ දැනීමේ සිද්ධිය කියන එකටත් අර්ථයක් නැත්නම්, කම්පයා කරන්න විදිහක් නැත්නම්, සිතීම කියන සිද්ධියටත් අර්ථයක් නැති වුණොත් එහෙම දැන් දැකීමේ කියන එකක් වෙන් කරන්න පුළුවන්ද?
ඔව්.
දැන් අපි දැකීම කියනකොට නොදැනුවත්වම අර ටිකක් බාර අරගෙන නේද?
ඒවයි.
ඒ කියන්නේ ආයතන හයටම අහු වෙලා නේද? ඔන්න ඔය මට්ටමේ හිතනකොට තමයි අර මූලික විඥානයේ අහිංසකයි, ඒකේ කෙලෙස් නැහැ කියන පැත්තෙන් කතා කරන්නේ. එතකොට ඒක ඊතර වීම නෙවෙයි නේද? අර්ථේ මතු වුණා නෙවෙයි ආ. බුදුහාමුදුරෝ කියන අර්ථේ පැත්ත හොයන්න ගියා නෙවෙයි. තාම ලෝකෙට අයිති අපේ අදහසට ගලපනවා.
ඔය ඊතවසේ ඊතර අපිට ජන්නේ ප්‍රාත්ම ආත්ම කියන මොත්තමින් තමයි හිතන්න වෙන්නේ නේද?
ආ, එතන ප්‍රාත්මට අහු වෙලා කියන එක පේනවාද? ඇසෙන බව පිළි අරගෙන. එතකොට දිත්තේ දිත්තේ නැත්තම් කිව්වට වැඩක් නැහැ. දකින බව පිළි අරගෙන. ඒක දිත්තේ දිට්ටමත්තන් නේ. දිත්තේ දිට්ටමත්තන් කියනකොට ඒ හික්මෙන්න කියන දිත්තේ දිට්ටමත්තන් ඒකට හරියන්න පුළුවන්. හැබැයි ඊතර වීම කියනකොට තව මෙතන ඒ ඥානයට අහු වෙන පැත්ත ඊට වඩා වෙනස්.
එතන සක්කාය පැත්ත පෙනිලා නැස. පෙනීම ඇසීමෙන් වෙන් කරගන්නේ බාහිරයට විතරයි අවධානය. සක්කාය තමාගේ පැත්ත කියන එක පෙනිලා නැහැ. දැක්කලා නැහැ සර් එතන.
ඔව්. තමා කියන එක යෙදෙනවා. මේක අහුනේ කාටද කියන එක තියෙනවා තාම.
අවශ්‍යයි.
ඔව්.
ඉවර කරන් සම්මේ සර්.
ඔව් පියවනමත්මිය.
ඔව්. දැන් මෙතන මේ චක්කු විඥානය කියනකොට අපිට චක්කු ඇහැ රූපය අපිට ඒ දෙක අපිට දන්නවා ඇහැ තියෙනවා රූපයක්. එතකොට චක්කු විඥානය කියන එක අපි ධර්මානුකූලව මේක දැනගත්තට අපිට ඒක පේන්නේ නැහැ. ඒක නිසා තමයි අපිට පෙනීම කියලා දැනගත්තට අපිට විඥානය ගැන දැනීමක් නැහැ. නමුත් චක්කු ඇසයි රූපය කියන එක නම් අපි දන්නවා. විඥානය අපිට මේ අවස්ථාවලදී ටිකක් තේරුම් ගන්න අමාරුයි කියන එක තමයි මගේ.
අමාරුයි කියුවට ඔව් ඇසයි රූපය ගැන දන්නවනේ.
දන්නවා.
ඒ දන්නවා කියන එකට තමයි විඥානය කියලා
කියන්නේ. ඒක මට තව පොඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද සර්?
ඔබතුමිය කියනවානේ අපි දැන් ඇසයි රූපේ ගැන දන්නවනේ මොනවා හරි දැන ගැනීමක් තියෙනවනේ. ඇසයි රූපේ කියනකොට අදහස මොකක් හරි? අන්න ඒ අදහස කියන්නේ මොකද්ද? දැන ගැනීමන්නේ.
ඔව්.
ඒක තමයි විඥානය කියන්නේ. ඒකට දෙන පාළි වචන. දැනගන්න බව.
ඔව් විඥානය කියන්නේ දැන ගැනීමනේ.
ඔව් ඉතින් දැන් ඇසයි රූපේ ගැන දැනගෙන නේද? ඉතින් විඥානය.
අපි දැන් මෙතන අපි කියනවානේ තින්නම් සංගති පස්වර තුනක් එකතු වෙනවා කියන එක තනදි අර මට දැන් ඒක වචනවලට කියන්න අමාරුයි
නේද? ඒ තුනක් කියන්නේ දැන් ඇසයි දැන් ඔය චක්කු විඥාන කියනකොටම ඇසයි රූපේ කියන අදහස ඇවිල්ලා නේද?
ඔව් ඒක අදහස ඇවිල්ලා තියෙනවා.
ඒ අදහසයි ඒ අදහස එන ගතියට තමයි යක්කු විඥාන කියලා කියන්නේ.
ආ හරි හරි.
ඔය දැනුවත් වීමන්නේ. ආ එන ඕන ගතියකට කියන්නේ විඥාන කියලා.
විඥානය හරි හරි. හරි
ඒක. දෙන්න විශේෂණමක් දෙනවා සයි රූපේ ගැනනේ දැනුවත් උනේ එහෙනම් චක්කු විඥානය.
ඔව් හැබැයි
ඒක ගැන දැනුවත් උනන සෝත විඥාන.
ඒක හරි නිකන් මේ සරලයි.
සරලයි.
පැහැදිලි කරලා දීපු එක අපේ නම් ගොඩක් ගැඹුරට හිතුවට.
ඔව් නෑ. තමයි දැනගත්තේ. ගැඹුරකට යන්න එපා. දැනුවත් වෙන ගතියට දීපු පාළි නම විඥාන කියන එක.
ඒක දැන් හොඳට තේරුණා මේ සර් පැහැදිලි. තව මේ සම්බන්ධව නෙවෙයි අර මේ සුනන්ද මහත්මයා අහපු ප්‍රශ්නේදී සර් මේ මෝහයයි අවිද්‍යාව ගැන සඳහන් කරා. පොඩි සිතවිල්ලක් ආවා මේ දෙක ගැන. දැන් අවිද්‍යාව කියන්නේ නොදැනුවත්කම මෝහය මුලාවුණාට මට
ඒක
තමයි මට ඇත්තටම දැනගන්න ඕනේ සර්ගේ මේ දෙකේ වචනවල තියෙනවේ කෘත්‍ය වශයෙන් වෙනස මොකක්ද? උදාහරණ සහිතව පැහැදිලි කළ දෙන්න පුළුවන් නම් බෙහෙවින් කුසලත් වෙනස.
ඔව් කෘත්‍ය කියන්නේ ඒ වචන දෙකට තේරුම් දෙකක් තියෙන එකම නෙමෙයි. මෝහය කියන එකයි අවිද්‍යාව. දැන් අවිද්‍යාව ඔබතුමියම කියවනේ අවිද්‍යාව කියන්නේ නොදන්නකම නේද? ඇත්ත ඇති හැටි දන්නේ නැහැනේ.
දන්නේ නැහැ.
හරි. අර බල්ලගේ උපමාවෙන් ගත්තා. දැන් ඔන්න දැන් ගොඩ ඉන්න බල්ලා ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා බල්ලෙක් තව මොනක් හරි දෙයක් වතුරේ තියනවා කියලා පිළිගන්නවානේ.
ඔව්
ඒ නොදන්න කම හින්දානේ.
ඔව්
ඒ නොදන්න කමට තමයි අපි අවිද්‍යාව කියන්නේ.
ඔව්
හරි. ඊළඟට ඒ නිසා මොකද්ද දෙයක් බල්ලෙක් කියලා පිළිගැනීමක් තියෙනවානේ. පේන දෙයක් තියෙනවා කියන්නේ. ඒ පිළිගන්න බව මෝහය මුලාව. එතකොට ඒ නොදන්න කම තමයි මුලාව. මෝහය කියන්නේ මුලාව.
මුලාව
ඒ නොදන්න කම යෙදුන්නේ නැත්නම් මුලාව එන්න පුළුවන්ද? සොබන්න කන්නේ. අපේ මට්ටමේදී ඒකෙදී අපි මුලා වෙන්නේ නැහැ. නේද? ඔව්. නැ දන්නකම අපි ඇත්ත ඇති හැටි දන්න හින්දා මුලා වෙන්නේ නැහැ.
මුලා වෙන්නේ
නැහැ. ඒකට නොදන්නකම විද්‍යාව. හරි.
ඔව්.
විද්‍යාව නිසානේ එක එක මුලාවන් වලට එන්නේ. එක එක මුලාවන් වලට එන්න පුළුවන්. දැන් මුලාව කියන්නේ එකක් නෙමෙයි. දැන් මොනවාදෝ දෙයක් තියෙනවා. ඈ? දැන් එතන මොකද්දෝ දෙයක් තියෙනවා. බල්ලෙක් නෙමෙයි වෙන මොකක් හරි තියෙනවා කියන්නකො. ඒත් මුලාවක් නේ.
ඔව්. එතකොට සර් දෙකම එක වගේ නේද? දැන් බල්ලේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එකත් ඇත්ත දෙයක් නෙවෙයි. මිරිදුව කියන එකත් දෙකම එක සමානයි නේද
සර්? තමන් අදහස ගන්න විදිහට මම මෙහෙම කියන්නම්කෝ. දැන් බල්ලා හිතනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. අපි හිතනවා බල්ලෙක් නෙමෙයි එතන ඡායාවක්
තියෙනවා.
හරි. ඒ මට්ටමට ගියොත් බල්ලා මුලා වෙලා තියෙන්නේ බල්ලෙක් ඉන්නවා කියලා, අපි මුලා වෙලා තියෙන්නේ ඡායාවක් තියෙනවා කියලා.
එතෙන්දී අපි මුලාවක් නෙමෙයි නේද? අපි ඒක ඇත්තම ඡායාවක් නේ. ඡායාවක් නිසා ඡායාවක් කියලා අපි ගන්නවා.
දැන් මේ උපමාවේ අදහස තව ටිකක් එහාට වෙන පැත්තකින් බලන්න මම මේ කිව්වේ. දැන් බල්ලාගේ මට්ටමට බල්ලෙක් ඉන්නවා, අපේ මට්ටමට ඡායාවක් තියෙනවා. දෙන්නම තියෙන බවට අහු වෙලා නේද?
ඔව් තියෙන එකක්.
නෑ එතකොට ඒ දෙන්නගේම අවිද්‍යාවක් ඇදිලා. මේ මට්ටමින් බැලුවොත්.
එතෙන්
බල්ලා අහගන්න. බල්ලා බල්ලෙක් බව පිළි අරගෙන අපි ඡායාවක් බව පිළි අරගෙන. හරි. ඒ දෙකම අවිද්‍යාව මත. එකයි ඔව් උපමාවල එක එක පැති වලින් ගන්න පුළුවන් අදහස. දැන් මං කිව්වේ අපි ඡායාවක් බව දන්න හින්දා අර අතන බල්ලෙක් කියලා රැවටෙන්නේ නැහැ කියන කතාව විතරක් නෙමෙයි ඔය උපමාවෙ තියෙන්නේ. ඒ තමන්ගේ ඥානය වැඩෙන විදිහට එක එක පැති වලින් ගන්න පුළුවන්. දැන් ස්වභාවයක් පිහිටන බව කිව්වොත් ස්වභාවයක් පිහිටන බව. ඒ ස්වභාවයට අපි ප්‍රතිබිම්බේ කියනවා, බල්ලා කියනවා, ඒ ස්වභාවයට බල්ලෙක් කියලා. එච්චරයි වෙනස. දෙන්නටම ස්වභාවයක් අහු වෙලා නේද?
ස්වභාවයක් තමයි දෙවිදියකට දෙන්නට.
ඒ ස්වභාවයක් අහුවෙන ගතිය අවිද්‍යාව. ඒ ස්වરૂපයක් නේ අහුවෙලා තියෙන්නේ. ස්වરૂපයක් අහුවෙන ගතිය අවිද්‍යාව. ඒ ස්වરૂපය තමයි ඒ රූප උපාදානස්කන්ධය කියන්නේ. ඒ කියන්නේ කතා කරන්න දෙයක් තියනවා නේද?
තියනවා තමයි.
ඒ කතා කරන්න දෙයක් අහු වුණා කියන්නේ අපි ආයේ ලෝකෙට අහු වෙලා
නේ.
ඊතර වෙලා නෙවෙයි.
වාඩි වෙලා.
ඒකයි ඒකේ උපමාවේ ලොකු ගැඹුරක් තියෙනවා. ඒක අර හොයාගෙන යනකොට තව තව එහාට යනවා.
එතකොට සර් ඕක මේක දැන් ඒ උපමාව ඒ විදිහට විග්‍රහ කරන්න පුළුවන්. එතකොට මට දැන් හිතුනේ දැන් මේ වතුරේ බල්ලා ඉන්න එකත් ඇති දෙයක් නෙවෙයි. නමුත් මිරිගුව දැනගත්තාම කොහමද මාතකත්තනේ කරන්නේ සර්?
ඔයිතේ ඔය දැන් වතුරේ බල්ලා කියන්නේ මිරිඟුවක් නෙවෙයිද?
ඔව් මට තේරෙන්නේ දෙකම එකයි. මිරිඟුව වගේ තමයි, ඇති දෙයක් නෙමෙයි. අපි මුලා වෙලා.
හරි. දැන් අපිට තේරෙන්නේ වතුරේ බල්ලෙක් කියන එක මිරිඟුවක් කියලානේ. අතෙන්දි නේද?
ඔව් ඔව්.
ඒ කියන්නේ බල්ලට ඒක මිරිඟුවක්, එයා මිරිඟු බව දන්නේ නැහැ. ඒවත් හරිනේ.
ඔව් ඒක හරි.
ඔව්. දැන් මං කිව්වත් අපිට ඡායාවක් හම්බ වෙනවා කියලා. බල්ලෙක් හම්බ වෙන්නේ නැහැ.
නැහැ.
හරි. මං කියනවා ඒ ඡායාවක් මිරිඟුවක් කියලා කිව්වා. නැන්ද හිතන්න ඕන. ඡායාව හම්බ වෙන බවත් අපි මිරිඟුව බව දන්නේ නැති හින්දා අපිට ඡායාවක් ලැබිලා කියලා. මිරිඟුව මිරිඟු ස්වභාවයෙන් දැනගත්තා නම් මොකුත් හම්බ වෙන්න පුළුවන්ද?
මොකුත් හම්බ වෙන්නේ නැහනේ.
ආ එහෙනම් ඡායාවක් තියෙනවා බල්ලෙක් නැහැ කියන කතාව හරිද එතකොට? ඒ කොහොමයි තව ගැඹුරක් තියෙනවා. දැන් ඕකේ කියන්න හදන්නේ ඡායාවක් තියෙනවා බලන්නේ නැහැ කියන එක නෙවෙයි. මොනවා හරි ස්වභාවයක් ලැබෙන එකේම වැරද්දයි මේ පෙන්නන්නේ. මිරිඟු ස්වභාවය. තේරුණාද? ඒ ප්‍රමාණය අදහස් යන්න ඕන. ලැබීමේ වැරද්ද. මිරිඟුව මිරිඟුව හැටියට නොදන්න කමටනේ බල්ලෙක් හරි ඡායාවක් හරි මොකක් හරි ස්වභාවයක් ලැබෙන්නේ. ස්වરૂපයක් ලැබෙන්නේ. ඒ ස්වરૂපයට තමයි රූප
කියන්නේ.
එතකොට ඒ ස්වરૂපයම ඉක්මවා යනවා. අර මිරිඟුවම ඉක්මවා යනවා මිරිඟු ස්වභාවයෙන් දැක්කොත්. අර නූපදිච්ච කියන්නේ අන්න මට්ටම එක නිරෝධ
කියන්නේ.
නිරෝධ. දැන් අපිට ප්‍රතිබිම්බයක් ඉපදිලානේ. ඡායාව ඉපදිලානේ. ඡායාව කියලා දෙයක් උපදගෙන. ඒ ඉපදුනේ අපේ නොදන්න කමයි. අපි එතකොට ආයේ අර එක ස්වභාවයකට තව ස්වභාවයක් කම්පයා කරන එක ස්වરૂපයකට තව ස්වરૂපයක්. එතකොට සාපේක්ෂ මුලාවක් විතරයි එතන බලලා තියෙන්නේ. බල්ලා කියනවා බල්ලෙක් කියලා මේ ප්‍රතිබිම්බෙටනේ බල්ලෙක් කියලා තියෙනවා. එතකොට අපිට ප්‍රතිබිම්බ කියන ස්වરૂපේ අපි අල්ලගෙන කියලා අපි දන්නේ නැහැ. අපහු බාහිර ස්වභාවයක් අල්ලගෙනනේ. අජත්ත බහිද්ද වෙන් වෙලානේ. මේ ප්‍රතිබිම්බේ දැන් බහිද්ද නෙමෙයිද?
ප්‍රතිබිම්බේ බහිද්ද.
එතකොට අපි අජත්ත බහිද්ද වෙන් කරගෙනනේ. එතන වැරද්ද අපිට අහු වෙලා නැහැ. එහිඳා ඒක ප්‍රතිබිම්බෙන් විස්තර කරන්න යන්න එපා. අර වතුරේ බල්ලා කියන අදහස මිරිඟු ස්වභාවයක් නේ කියන අන්නේ අදහස ගන්න. තේරුණ ප්‍රතිබිම්බයක් තියෙන හින්දා මිරිඟු නෙමෙයි. වතුරේ බල්ලා කියන අදහසම මිරිඟු ස්වභාවයක්. එතකොට තේරෙනවා ප්‍රතිබිම්බේ කියන අදහසත් එහෙනම් මිරිඟු ස්වභාවයක්. ආයේ බාහිරයක් ගැන කතා කරගන්න. එතකොට රූපේ දැසගෙන ඉවරයි. බහිද්ද බැසගෙන ඉවරයි. දැන් ඕකම තමයි වෙන්නේ එළියේ දෙයක් නැහැ මේ ඇතුලේ හිතේ විතරයිනේ තියෙන්නේ. එතකොටත් ඒකෙම තව ස්වરૂපයක් අල්ලගෙන. හිතේ තියෙන ස්වરૂපය. ඒක එළියේ නැහැ. ඔය ආයේ තර්කවලටනේ ලෝකෙට අහු වෙනවනේ. හිතේ ස්වરૂපය කියන එකත් අර ප්‍රතිමේ මිරිඟු ස්වභාවයක්. මොකද ඒකත් සංඥාවක්මයි. ඒ සංඥාව තමයි අපි වචනෙට පෙරල පෙරල තර්ක කරන්නේ. ඒ සංඥාවේ විපාකයක් කියන්නේ වේවහාරය.
සංඥාව විපාක.
ඔව්. එතකොට මේ හිතේ ඔක තියෙනවා කියන එකත් ආයේ සංඥාවට අහු වෙලා. එළියේ ප්‍රතිබිම්බයක් කියන කොටත් සංඥාවට අහු වෙලා. තේරුණා?
තේරුණා. අපි කොහොමද දැන් මේක අපි දැනට දකින්න එකක් නෙවෙයි අපි සංඥාවෙන්නේ මේක දැන් කතා කරන්නේ.
අන්න හරි. ඒ සංඥාවෙන් කතා කරන්නේ ස්වરૂපයක් ගැන. පාලි වචන ටික ඕනනම් දාලා බලන්න. රූපයි සංඥායි. ඔවා දැනගන්න ගතිය තමයි විඥාණය කියන්නේ.
දැනගන්න ගතිය. ඒක නම් පැහැදිලි.
සංඥාවක් රහුණා කියන්නේ ඒ විඥාණය නේද?
විඥාණය.
එතකොට එතන චේතනා ටික යෙදිලා අපි දන්නේ නැති වුණාට ඒ සංකාර. ඔව් පහම තියෙනවා. එතන හොඳට බැලුවොත්.
පහම තියෙනවා.
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම අපිට ප්‍රකට වෙන්නේ එක ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒ වුණාට හොඳට බැලුවොත් ඒ පහම
මේ බොහොම පැහැදිලි මස්